තෙරුවන් සරණයි. අද මේ සිල් පිළිස වෙනුවෙන් අපි කල්පනා කරා ත්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ දක්ෂිණ විභංග සූත්‍රය සාකච්ඡාවට ගන්න. මේ සූත්‍ර දේශනාව උතුම් වූ බුදුරජාණන් වහන්සේ ප්‍රජාපති ගෞතමී දේවිය මුල් කරගෙන දේශනා කළා. උතුම් වූ බුදුරජාණන් වහන්සේ ගේ කිරිමව් වූ ප්‍රජාපති ගෞතමිය තමන් විසින්ම නූල් කැටලා රෙදි දියලා අලුත් පිළිසඟලක් උතුම් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන්න රැගෙනවා. ඇවි උතුම් වූ භාගතුන් වහන්සේට වැඳලා හැත්තකට වෙලා වාඩි වෙලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා. උතුම් වූ භාගතුන් වහන්සේ, මේ පිළිසඟල මම ඔබ වහන්සේ වෙනුවෙන්ම මගේ අතින්ම නූල් කැටලා රෙදි වියලා පිළියෙල කරා. මාට අනුකම්පා පිණිස මේ පිළිසඟල පිළිගන්නාසේක්වා. එහෙම ප්‍රජාපති ගෞතමිය බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළාම උතුම් බුදුරජාණන් වහන්සේ කියනවා, ගෞතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නාම මටත් දුන්නා වෙනවා, සංඝයාට සිදුවා වෙනවා. ප්‍රජාපති ගෞතමියට ඒක තේරුම් ගන්න එමෙලේ අවබෝධයක් තිබුණේ නැහැ. ප්‍රජාපති ගෞතමී දේවිය දෙවන වරකට උතුම් වූ භාගතුන් වහන්සේගෙන් ඉල්ලනවා, උතුම් වූ බුදුරජාණන් වහන්සේ, මම මේ මගේ අතින්ම නූල් කැටලා රෙදි දියලා මේ අලුත් පිළිසඟල ඔබ වහන්සේ වෙනුවෙන් පිළියෙල කරේ, මට අනුකම්පාවෙන් මේක පිළිගන්න. දෙවන වරක් භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා, සංඝේ ගෞතමී දේහි, ගෞතමිය සංඝයාට දෙන්න. සංඝයාට සිදුවාම මටත් දුන්නා වෙනවා, සංඝයාට සිදුවා වෙනවා. ගෞතමී දේවිය උත්සාහය අතාරින්නේ නැහැ. දෙවන වරට ගෞතමී දේවිය කියනවා, උතුම් බුදුරජාණන් වහන්සේ, මම මේ මගේ අතින්ම මේ රාජ මහේජිකාවක් මේ කියන්නේ මගේ අතින්ම මේ නූල් කැටලා මේ පිළිසඟල වීවේ ඔබ වහන්සේ වෙනුවෙන්ම අනුකම්පාවෙන්ස මේ පිළිසඟල පිළිගන්න. දෙවන වරට භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේප කළා කියනවා, ගෞතමිය සංඝයාට දෙන්න. සංඝයාට දුන්නාම මමත් සිදුවා වෙනවා, සංඝයාත් සිදුවා වෙනවා. මේ වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ගාව වැඩ සිටියා. ආනන්ද තෙරුන් සිටුණා මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේට කාරණා කියන්න ඕනේ කියලා. එහෙම හිතලා ආනන්ද තෙරුන් කියනවා බුදුරජාණන් වහන්සේට, උතුම් වූ බුදුරජාණන් වහන්සේ, මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කරා. මව අලුරේ කිරීමෙන් පසුව ඔබ වහන්සේට කුඩා මව් වුණා. ඔබ වහන්සේගේ අතපය පෝෂණය කළා. ඔබ වහන්සේට කිරි කෙව්වා. එහෙනම් මේ ප්‍රජාපති ගෞතමිය ඔබ වහන්සේට බොහෝ උපකාර කළා කියලා. ඔබ වහන්සේ මේ ප්‍රජාපතියට බොහෝ උපකාර කළා කියලා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපතිය ගෞතමිය බුදුන් සරණ ගියා. දහම් සරණ ගියා. සංඝුන් සරණ ගියා. ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෞතමිය ඉතාම ලැබීමට දුර්ලභ දේවල් ලැබුවා. ප්‍රාණඝාතයෙන් වැළකුණා. හොරකමින් වැළකුණා. කාම විචාචාරයෙන් වැළකුණා. මුසාවාදයෙන් වැළකුණා. සුරාමේරය පානය කිරීමෙන් වැළකුණා. බුදුන් කෙරෙහි අචල ප්‍රසාදය ලබා ගත්තා. දහම් කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. සංඥා වංශයේ කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණා. ආර්ය ශාන්ත සීලයේ පිහිටියා. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිමඟව නිසක වුණා. ඒ කියන්නේ උතුම් වූ සෝවාන් පෙළෙහි පිහිටියා. එම නිසා උතුම් බුදුරජාන් වහන්සේ ඔබ වහන්සේ ලැබුණ නිසා මේ ප්‍රජාපති ගෝතමියට බොහෝ අර්ථයක් සිද්ධ වුණා. ප්‍රයෝජනයක් සිද්ධ වුණා. එහෙම ආනන්ද මහතෙරුන් ප්‍රකාශ කළාම උතුම් වූ ගෞතම වහන්සේ නැවත ආනන්ද මහතෙරුන්ට උත්තර දෙනවා මෙහෙම. ආනන්දය එය එසේමයි. පුද්ගලයේ තව පුද්ගලයේ ලැබුණ නිසා බුදුන් සරණ ගියොත්, දහම් සරණ ගියොත්, සංඝුන් සරණ ගියොත්, පස්පවින් වැළකුණොත්, අචල ප්‍රසාදය ලැබුවොත්, බුද්ධ ධර්ම, බුද්ධ ධම්ම සංඝ යන තෙරුවන කෙරෙහි අචල ප්‍රසාදය ලැබුණොත්, ආර්යකාන්ත සීලයේ පිහිටියොත්, චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳ සැක නැති කරගත්තොත්, ඒ පුද්ගලයාට අර උදව් කරපු පුද්ගලයාට කෙලෙස් එකවත් ප්‍රතිඋපකාර කරන්න බෑ. ඒ කොහොමද කියනවනම් අංජලි කර්ම, ඒ කියන්නේ අත්පා මෙහෙවර, සාමීති කර්ම කියන්නේ පැලකීමේ, චීවර, පින්දපාත, සේනාසන, ගිලානප්‍රත්‍ය, දේසජ්ජ පරික්කාර යනාදී දේ දීමේ, මේ කිසිම දෙයකින් මේ පුද්ගලයාට ප්‍රතිඋපකාර කිරීමක් කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ මේ විදිහට කියනවා. මොකද්ද මේ බුදුන් සරණ යනවා කියන්නේ? බුදුන් සරණ යනවා කියලා කියන්නේ හරිම ගැඹුරු දෙයක්. ඒක කොයිතරම් ගැඹුරුද කියනවා නම් බොහොම දෙනෙක් දන්නේ නැහැ. තාම හරියටම බුදුන් සරණ ගිහිල්ලා නැහැ කියලා. ඒ බුදුන් සරණ යනවා කියන එක, දහම් සරණ යනවා කියන එක, සංඝ සරණ යනවා කියන එක සරල විස්තර කළොත් කියන්න පුළුවන් කවදාරි දවසක හිතෙනවා නම් නස්සි මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං, මට වෙන කිසිම සරණක් නැහැ, බුදුරජාණන් වහන්සේ යන උතුම් සරණ හැර නස්සි මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං, මට වෙන කිසිම සරණක් නැහැ ධර්මය යන උතුම් සරණ හැර. නස්සි මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං, මට වෙන කිසිම සරණක් නැහැ සංඝයා වහන්සේ යන උතුම් සරණ හැර. ඒ වුණාට මේ වචන විතරයි. මේවා අහුවාම ලැබෙන දේ කියන්නේ දැනුම කියලා. යථාභූත ඥානය, ප්‍රත්‍යක්ෂ අවබෝධය කියන්නේ මේක නෙමෙයි. යම්කිසි කෙනෙක් පිරිසිදු පන්සිල් රකින්නවා නම් යම්කිසි කාලයක් තිස්සේ අන්නේ පුද්ගලයාට හොඳින් සිසරණ පිහිටනවා. සිසරණ සහිත පුද්ගලයාගේ සියවි සීලය තමයි පන්සිල් කියන්නේ. සිසරණය කියන එක කොච්චර වැදගත් දෙයක්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ගිහි කල පියාණන් වහන්සේගේ ගුරුවරයා අසිත කාලදේවල තවුසා උදාහරණයකට ගන්න පුළුවන්. මේ අසිත කාලදේවල තවුසා කියන්නේ මහ ඍෂිවරයෙක්. අෂ්ඨ සමාපත්තිම කියන, ඒ කියන්නේ ධ්‍යාන සමාපත්ති, ධ්‍යාන මට්ටම් 8කට සමාදින්න පුළුවන්. පංච අභිඥා කියන, පංච අභිඥා කියන්නේ දිබ්බ චක්කු, දිවස, දිබ්බ සෝත, දිව්‍ය කන, එහෙම නැත්නම් පරචිත්ත විජානන, අනුන්ගේ සිත් දැන ගැනීම, එහෙම නැත්නම් හුකේ නිවාසානුස්සති, සිරිදිවිද යනාදී මහා අභිඥා, මහා බල තියෙන මහා ඍෂිවරයෙක්. උන්වහන්සේගේ අනාගත ඥාණයට සැක නැතිව වුණා මේ සිද්ධාර්ථ කුමාරයා අවුරුදු 35න් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා. නමුත් ඒ අසිත කාලදේවල තවුසට බැරි වුණා සෝවාන් වෙන්න. මොකද උන්වහන්සේට සීලේ තිබෙන්නේ නැති හින්දාද? නෑ, උන්වහන්සේට පංච සීලයට වැඩි තරම් සීල් තිබුණා. උන්වහන්සේට තිබ්බ ආජීව අස්තමක සීල්. බුදුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙන්න කලින් අවුස්සවිද්දෙන් පැවිදිච්ච උත්සමයෝ සමාදන් වුණ සීලයට කියනවා ආජීව අස්තමක සීලය කියලා. ආජීව අස්තමක සීලයට පංචසිල් වල තියෙන ප්‍රාණඝාතයෙන් වෙන්වීම, හොරකමින් වෙන්වීම, පහත් ක්‍රියාවක් වූ කාමයේ හැසිරීමෙන් වෙන්වීම, අබ්‍රහ්මචර්ය වේරමණී, එහෙම නැත්නම් බොරු කීමෙන් වෙන්වීම කියන ශික්ෂාපද වලට අමතරව පරුෂ වචන ප්‍රකාශ කිරීමෙන් වැළකීම, කේලම් කීමෙන් වැළකීම, තේරුමක් නැති හිස් වදන් පැවතීමෙන් වැළකීම, සම්පස්සලාප වේරමණී කියන ශික්ෂාපද මිත්‍යා ආජීව වේරමණී අයහපත් ලෙස ජීවනෝපාය කිරීමෙන් ජීවත් වීමෙන් වැළකීම කියන ශික්ෂාපදත් අඩංගු වෙනවා. ඉතින් පන්සිල් වලට වඩා රකින්න අමාරු ආජීව සීලය. මෙහෙම පන්සිල් වලට වැඩි සීලයක් තිබුණත් ඇයි අදිට කාල දේවල කවුසට සෝවාන් වෙන්නවත් බැරි වුණේ? සිසරණ තිබුණ නැති නිසා. සිසරණ අවබෝධයක් නැති නිසා. සිසරණ පිළිගන්න සම්මා සම්බුදුරේගේ බණ අහන්නම ඕන. සම්මා සම්බුදුරේකට හා පසේ බුදුරේකට හැර අන් සියලුම සත්‍යයන්ට මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කවුරු වුණත් පරතෝ ഘോഷ පත්‍ය අනුන්ගින් ශ්‍රී සද්ධර්මයේ ඇසීම කියන හේතු අත්‍යවශ්‍යයි. ඒ අනුව හිතලා බලන්න තිසරණ කියන එක කොයිතරම් අමාරු දෙයක් වෙන්නේ නැතිද? තිසරණ කියන එක කොයිතරම් වැදගත් දෙයක් වෙන්නේ නැතිද? මේ තිසරණින්දම තමයි උතුම් වූ බුදුරජාන් වහන්සේ අභීත සිංහනාදයක් පවත්න්නේ. මහණෙනි, මේ ශාසනයේ පමණයි කලවෙනි ප්‍රමණයයි ඉන්නේ. කවුද? සෝවාන් වහන්සේ පහළ වෙන්නේ මේ නිර්මල බුද්ධාම දින තෙරවාදී බුදුදහම තුල පමණයි. ඇයි මේකට තෙරවාදී කියන්නේ? මහා තෙරවරුන්ගේ වාදය. ඒ වාදයෙන් පොඩ්ඩක් හරි වෙනස් වුණාම ඒකේ මහායානය හෝ වේවා, වජ්‍රයානය හෝ වේවා, සෙන් බුද්ධාගම හෝ වේවා, යම්කිසි විදියකින් යම්කිසි කෙනෙක් මේ ත්‍රිපිටක සද්ධර්මයේ වචනයක් හෝ වෙනස් කළොත් එය වෙන ආගමක් බවට පරිවර්තනය වෙනවා. අන්නේ එදා ඉඳලා ඒ ආගමේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ නිමේ තියෙන වෙනස් කරපු එක. ඒ නිසා ධර්මයේ සරණක් නැහැ. උතුම් වූ බුදුරජාණන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයේ ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඒ හින්දා පොඩ්ඩක් හරි වෙනස් කරලා තියෙනවා. එම නිසා ඒ ශාසනවල සෝවාන් කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. සකදාගාමි කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. අනාගාමි වහන්සේ කෙනෙක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ නැහැ. මේ ථෙරවාදයේ පමණයි රහතන් වහන්සේලා ඇති වුණේ. මහායානේ බුදු වෙන්න බලාපොරොත්තු වෙමින් පෘථග්ජනවම ඒ භික්ෂූන් වැඩ සිටියා. අන්න ඒ නිසා තමයි මේකට කියන්නේ ථෙරවාදය. ඉතින් මේ තිසරණින්ද තමයි මේ වෙනස. මොකද මේ නිර්මල ත්‍රිපිටක සද්ධර්මයේ පොඩ්ඩක් හරි වෙනස් කරොත් දහමේ සරණ නැතුව යනවා. ඇයි මේ වෙනස් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණය ගැන සැක පහළ වෙලා. බුදුහාමුදුරුව අදට ගැලපෙන්න නෙමෙයි දන්නේ මේ කොටස කියන්නේ. එහෙම හිතනවා. ඉතින් මේ කොටස බැහැර කරනවා. බුදුහාමුදුරුවෝ කියනවා මේ සද්ධර්මයේ දකින්න ඕනේ දක්නේ නොදකි කියන ක්‍රමයෙන්. කොහොමද දකින්නේ? මේ ශාසනය දකින්න ඕන මේ ශාසනය සර්ව සම්පූර්ණයි. මේ ශාසනය එක ධර්මයක් ගත්තාම ආජ් කල්යාණ මුල යහපත්, මජ්ජේ කල්යාණ මැද යහපත්, පරියෝසාන කල්යාණ අගස් යහපත්, සාත්තං අර්ථ සහිතයි, සබ්ජංජනං නිවැරදි වචන සහිතයි කෙවල පරිපූර්ණම්. තනියම මේ ධර්ම කාරණේ ගත්තත් සම්පූර්ණයි. පරිසුද්ධං බ්‍රහ්මචරියං සකාසේ. පිරිසුදු බ්‍රහ්මචර්යාව. ඒ කියන්නේ කෘතඥ පුද්ගලයෙකුට අරහත් භාවයේ දක්වා නියම මාර්ගය පෙන්න ධර්මයක් තියෙන්නේ. අන්න එවැනි ධර්ම ධර්මස්කන්ධ 84000න් තමයි මේ නිර්මල ත්‍රිපිටක සද්ධර්මය සමන්විතලා තියෙන්නේ. මෙන්න මේ ගැන සැක පහළ වුණොත් බුද්ධ ධර්මයෙන් අයින් වෙනවා. දැන් කොහෙද මේ ත්‍රිපිටක සී සද්ධර්මය තියෙන්නේ? උතුම් වූ රහතන් වහන්සේලා මුඛ පරම්පරාවෙන් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපිට ඒක ලැබුණා 236 බුද්ධ පරිනිර්වාණයෙන් 236 අවුරුදු 236කට පස්සේ. අනුරුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලංකා මහන්සේගේ ලංකා ගමනෙන් පස්සේ. ඉතින් ඒ දවස්වල මහ රහතන් වහන්සේලාගෙන් අඩුවක් තිබ්බේ නැහැ. ඒ මහරහතන් වහන්සේලා අනාගත සුභ සිද්ධිය දක්වා බුද්ධ පරිනිර්වාණයෙන් 456 වෙනි වර්ෂයේ ඒ ත්‍රිපිටකය මාතලේ අලු විහාරයේදී ග්‍රන්ථාරූඪ කළා. බුරුමේ ගල්ල හෙටුවා. දැන් අන්නේ ත්‍රිපිටකයේ තමයි සාම තියෙන්නේ. කොහෙද තියෙන්නේ? බුද්ධ ජයන්ති කියන පොත්වල ත්‍රිපිටක පුස්තකවල පොත්වලින් රැගෙන වචනයක් වෙනස් කරන්නේ නැතුව ධර්මාශෝක රජු නිර්මල ථෙරවාදී බුදුදහම ව්‍යාප්ත කළ රටවල් වල තියෙන ත්‍රිපිටක සංසන්දනය කරලා බුරුමය, තායිලන්තය, ඉන්දියාව, ලංකාව වගේ රටවල් වල තිබෙන තල්පොත් පරීක්ෂා කරලා පසඳලා දැන් මුද්‍රණය කළ තියෙන බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව තමයි මේ නිර්මල බුදුදහම තියෙන්නේ. යම් කිසි කෙනෙකුට මේ ධර්මයේ පිළිබඳ මේ ත්‍රිපිටක ධර්මය පොත් 57කින් මුද්‍රණය කළා තිබෙනවා. ඒ පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවා නම් අන්න හිතා ගන්න සාම සිතරණ සරණ ගියේ නැහැ. සාම අපි බුද්ධාගමට ඇවිල්ලා නැහැ වගේ. එහෙම වෙන්න පුළුවන්. බුද්ධාගමට එන්න ලේසි. බුද්ධාගමෙන් එළියට යන්නත් හරි ලේසි. බුදුහාමුදුරුවෝ කියනවා මහණෙනි කියලා වික්ෂුන් නාමන්තනය කරලා පොළොවෙන් පස් ටිකක් අරගෙන නියපොත්ත උඩට තියලා මේ සුගතයන් වහන්සේගේ උතුම් වූයේ මහපණගින්නේ නියපොත්ත උඩට පස් ටිකක් අරගෙන අහනවා වික්ෂුන්ගෙන්, වික්ෂුනි මේ මහ පොළොවේ තියෙන පස්ද මගේ නියපිට තියෙන පස්ද වැඩියෙන් විශාල? එතකොට වික්ෂුන් කියනවා බාගතුන් වහන්සේ මේ නියපිට තියෙන පස් ප්‍රමාණය 100න් පංගුවද, 1000න් පංගුවද, ලක්ෂෙන් පංගුවද, කෝටියෙන් පංගුවද කියලා ප්‍රමාණ කරන්න බැහැ. මේ ඉතාම අල්පයි. මෙන්න මේ මනුෂ්‍ය චුති කියන සංයුතනිකායන සූත්‍රයේ කියනවා මහණෙනි, එහෙනම් අවබෝධ කරගන්න මේ මනුස්ස ලෝකෙට එන මිනිස්යන්ගේ නැවත මනුස්සාත්ම භාවයක් ලබන්නේ, ඕ නැවත දිව්‍යාත්ම භාවයක් ලබන්නේ මේ නියපිට ඉන්න ප්‍රමාණය විතරයි. මේ ඉතුරු මහ පොළොවම අපාගත වෙනවා. ඉතින් හිතලා බලන්න කොච්චර අමාරුද ওই නියපොත් උඩට නගින්න කියලා. අපි උත්සාහ කරන්න ඕන අපි කොහොමද අන්න ඒ සුළු පිරිසට අයත් වෙන්නේ. ඉතින් ඒක ලේසි කාරණයක් නම් කොච්චර ටික දෙනෙක් යයිද ඔතෙන්ට? නෑ, මේක අමාරු කාරණයක්. ඉතින් ඒක කරන්න බැරිම කාරණයක් නම් කවුරු හරි යයිද ඔතෙන්ට? නෑ, කරන්න පුළුවන්. එහෙනම් තමයි නියපොත් වල කීප දෙනෙක් හරි ඉන්නේ. හැබැයි අමාරුයි. උත්සාහවන්ත පුද්ගලයාට විතරයි ඉතින් යන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට මේ තිසරණ කියන එක අතිශයින් වැදගත්. තිසරණ අවබෝධ වෙන්න ධර්මය අහන්න ඕනේ. අසුතවත් පුතග්ජනයාට ධර්ම අවබෝධය ලැබෙන්නේ නැහැ. මොකද බණ අහලදී පුතග්ජනයා සත්පුරුෂව ආශ්‍රය කරන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මයේහි ධර්මය අහන්නේ නැහැ. සත්පුරුෂයන්ගේ ධර්මය තුල හික්මෙන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙක් මේ සත්පුරුෂ ධර්මය අහනවා නම් සත්පුරුෂයන් ආශ්‍රය කරනවා නම් සත්පුරුෂයන්ගේ ධර්මය අහනවා නම් ඒ අහන ධර්මය අහලා විතරක් නවතින්නේ නැතුව තමන් ප්‍රගුණ කරනවා නම් අන්න ඒ පුද්ගලයාට තිසරණ කියන එක අවබෝධ වෙනවා කාලෙදි. මෙන්න මේ වගේ අතිශයින් වැදගත් එකක් තමයි දෙයක් තමයි තිසරණය කියන්නේ. පංචශීල කියන්නේ මොන වගේද? පංචශීලය කියලා කියන්නේ ඒ වගේම වැදගත් එකක්. පංචශීලය කියලා කියන්නේ අපි පන්සලට ගියාම ස්වාමින් වහන්සේ කියනවා ඔය පින්වත් පිරිස දැන් වාඩි වෙන්න පන්සල් ගන්න. ඒ පිරිසත් වාඩි වෙනවා. වාඩි වෙලා ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරන පරිදිම පන්සල් සමාදන් වෙනවා. ඇත්තටම චේතනාවකුත් තියෙනවාද? පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා කියනකොට මම අද පටන් දෙවි හිමියනි උකුණෙක් මකුණෙක් පටන් මදුරෙක් පටන් කිසිම සතෙක් මරන්නේ නැහැ කියලා චේතනාවක් තියෙනවාද? චේතනාව නැත්තම් සීලමය චේතනාව නැත්තම් සීලමය පුණ්‍ය කර්මයක් නැහැ. එහෙනම් පුණ්‍ය කර්මයක් නැත්තම් පුණ්‍ය විපාකයක් නැහැ. කුසල කර්මයක් නැත්තම් කුසල විපාකයක් නැහැ. එහෙම පන්සිල් ගන්න කෙනා ගෙදර ගියාම ගෙදර පත්තෑයෙක් ඉන්නවා නම් පත්තෑව මරනවනම් නයෙක් ඉන්නවා නම් නයව මරනවනම් ඒ බව දැන දැනම පන්සලේදී පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වට පන්සිල් පිළිගන්නේ නැහැ. මොකද සීලමේ චේතනාවක් නැහැ. මේ චේතනාව කියන්නේ ශක්තිය. මේ සිද්දෙහි උපදින ශක්තිය. මේ චේතනා ශක්තියට තමයි කියන්නේ කර්ම ශක්තිය කියන්නේ. චේතනාහම් දික්ඛවේ කම්මං වදාමි. යනුවෙන් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙන්නේ මේ චේතනාව තමයි ඒ චේතනා කියන ශක්තිය සංඛාර ලෝකයට එකහුවෙලා නැවත අපි ඉන්න මේ සත්ත්ව ලෝකයට මොනෑම් ආකාරයෙන් හරි බලපෑමක් ඇති කරනවා. ඒක කියන්නේ විපාක කියන්නේ. යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ කරපු කර්මය මෝරලා විපාක බවට පරිවර්තනය වෙනවා. ඒක මේ එක පාට වෙන දෙයක් නෙමෙයි. එහෙම ඉතා ඉක්මනින් ඵල දෙන්නේ අති ප්‍රබල කර්ම, ගරු කර්ම පමණයි. අනිත් කර්ම සියල්ලම බොහෝ විට ඊළඟ භවයේ ඊළඟ ජීවිතේ තමයි ඵල දෙන්නේ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා යම් කිසි පුද්ගලෙක් සිල් රකින්නේ නැත්නම් යම් කිසි පුද්ගලෙක් ධන් දෙන්නේ නැත්නම් භාවනා කරන්නේ නැත්නම් බොහෝ අකුසල කර්ම කරනවා නම් ඒ පුද්ගලයාට ඒ කරන අකුසල් ඒ කරන කව් මේ ජීවිතේ ඵල දෙන්නේ නැහැ. ඔහුව මේ ජීවිතේ නිදහසේ තියෙනවා. නමුත් මරණින් පසු ආත්ම භාව කෝටි ප්‍රකෝටි ගණනක් එක දිගට වදිනේට පමුණනවා. දුකට පත් කරනවා. නමුත් යම්සි පුද්ගලෙක් දන් දෙනවා නම් ලෝභකම අඩු කරගන්නවා නම් සිල් රකින්නවා නම් තමන්ගේ සන්නාව පාලනය කරනවා නම් භාවනා කරනවා නම් අන්නේ පුද්ගලයාට තමන් කරන පොඩි පව් විතරක් නෙමෙයි ලොකු පව් විතරක් නෙමෙයි පොඩි පව් ඵල දෙනවා මේ ජීවිතේ. පොඩි වෙලා ඵල දෙන්නේ ඉතාම කුඩා වෙමින් ඵල දෙනවා. හැබැයි ඵල දෙන්නේ ඵල දීලා මේ ජීවිතෙන් පස්සේ ආත්ම කෝටි ප්‍රකෝටි ගාණ ඔහුව නිදහස් කරනවා. පැහැදිලි දෙයක් නේද? සිංහසේ වැඩ කරන උදවියට හරි කරදරයි. ඔහු වැඩ කරන මිනිස්සු නම් බොහොම හොඳින් වැඩ වෙනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුකූලයි ඒක. ඒ මොකද ඒක ස්වභාව ධර්මයේ අම පව් කරන පුද්ගලයාට පව් කරන්න උනන්දු කරනවා. මේ සංහාවේ ක්‍රියාවලිය මේ සංහාව කියන තනි ධර්මය කාර්යයන් හතරක් අපිට කරනවා. මොනවද කරන්නේ? ආයුහනට්ඨය කියලා කියන්නේ පින් පව් එකත් කරවන. සංයෝගට්ඨය කියලා කියන්නේ මොකද්ද? සංසාරත් එක්ක මිත්‍ර කරනවා. නිදානට්ඨය කියන්නේ මොකද්ද? මිය යන ඕනෑම මොහොතක ඉපදෙන්න පංචස්කන්ධයක් හොයලා දෙනවා. නිදානයක් පහළ වෙනවා වගේ. පලිබෝධක්ෂය කියන්නේ මොකක්ද? කවුරු හරි සසරෙන් මිදෙන්න හදනවනම් ඒ පුද්ගලයාට කරදර කරනවා. මෙන්න මේ සංහාවේ ආකාරය නිසා, මේ සංහාවේ ගුණ නිසා අපිට සසරෙන් එතර වෙන්න උත්සාහ කරනකොට නොයෙකුත් බාධා පැමිණෙනවා. ඉතින් කවුරු හරි පුද්ගලෙ ඒ බාධා පැමිණුනහම උත්සාහය අතාරිනවද? ඔහු එතරම පරාදයි. ඔහුට සසරින් එතර වෙන්න ඉගන්නත් අමාරුයි. යම් කිසි පුද්ගලෙ සියලු බාධක මැද පවත්වමින් ඉවස ගනිමින් ඉදිරියට යනවද? ඔහු ජයගන්න. එහෙම ජයගන්න හැකියාවක් තියෙනක තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය දේශනා කළේ අපිට. සමහරුන්ට හිතෙනවා ඇති මේ සිල් රකින්න හරි අමාරුයි. බුදුරජාණන් වහන්සේ කාලෙත් ඔය ප්‍රශ්නේ තිබිලා කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මම මේ පුළුවන් ටික විතරයි කිව්වේ. බැරි ටික කිව්වෙත් නැහැ. මේ කියලා තියෙන්නේ මේ පුළුවන් ටික කරන්න හැකියාව තියෙන ටික විතරයි මේ දේශනා කරන්න තියෙන්නේ. මෙච්චර සිල්පද තිබුණාට පෙරේත සමින් කෑම කන්න එපා කියලා සිල්පදයක් දාලා නැහැ. ඊර්ෂ්‍යා කරන්න එපා කියලා සිල්පදයක් දාලා නැහැ. ඒක කවුබව ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණාට ඒවට සිල්පද දාලා නැහැ. මේ සිල්පද දාලා තියෙන්නේ මොකටද කියනවා නම් අපිව අපායෙන් බේරන්න. මොනවද මේ අපාය කියන්නේ? තිරිසන්, പ്രേත, අසුර, නිරය කියන අපාය වර්ග හතරක් තියෙනවා. තිරිසනුන් මනුෂ්‍ය ලෝකේ තා අපායවලදී പ്രേතයෝ තියෙනවා. අසුරයෝ තියෙනවා. නිරය කියන ලෝක තියෙන්නේ පෘථුවියට යටින් යොදුන් 14000 ගානේ දුරින් තමයි තියෙනවා කියලා තියෙනවා. යොදුනක් කියන්නේ 60,000ක්. සංජීවය, කාල සූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියලා මහා නිරයවල් 8ක් තියෙනවා. මේ හැම නිරයකටම හතර දිශාවෙන් හතර හතර බැගින් 16ක් බැගින් උතුපත් නිර, එහෙම නැත්නම් කුඩා නිර 16 බැගින් මට්ටම් 8ෙදිම කුඩා නිරේවල් 128ක් තියෙනවා. මේ මනුස්ස ලෝකේ ළඟම තියෙන අපාය තමයි සංජීවය කියන අපාය තමයි අදුම ආවසක් කියන්නේ. ඒකේ ආවස ඇහුවොත් පව් කරන්න තියෙන අදහස අත්හැර ගන්න පුළුවන්. මනුස්ස ලෝකේ අවුරුදු වලින් කියනවා නම් බිලියන් මිලියන් නෙමෙයි 1.6 නෙමෙයි මිලියන් නෙමෙයි බිලියන් 162ක් අවුරුදු වලින් එහෙ ජීවත් වෙන්න ඕනේ හැම මොහොතක්ම මෙරි මෙරි. මේ ලෝකේ තියෙන උපරිම දුක තමයි අපාය කියන පොඩිම දුක. මේ ලෝකේ තියෙන මරණීය දුක ඒ නිරේ ලෝකේ හැම වෙලෙම ලැබෙනවා. නොඅඩුව ලැබෙනවා. හැම වෙලෙම මැරෙනවා. නමුත් සංජීව කියන්නේ මොකද? නැවත පණ ලැබුණා වගේ එතරම් ආයිපදෙනවා. සංජීව කියන්නේ ඒකයි. ඉතින් ඔය සංඝාතය වගේ නිරේක ඉපදෙනකොට මේ අපේ ඔළුවේ ඉන්න කුකුණන්ට වෙන දේ වගේ දෙයක් තමයි වෙනවා කියන්නේ. හැබැයි කුකුණන්ට වෙන දේ ගොඩක් හොඳයි අපිට වෙන දේට වඩා. මොකද කුකුණෝ නම් එක සැරේකට කැලිලා මැරෙනවා. එක සැරේ මැරෙන්නේ. ඒ සංඝාතයේ උපදින නිර සත්‍යෝ එහෙම නෙවෙයි. යොදුන් ගණන් දිගේ ඇගක් ඉපදෙන්නේ. ඒ ඇඟ ඉතාම සියුම් සබම් පෙන වගේ, පෙන පිඩු වගේ. බොහොම සියුම් ඇඟ මොනවා වැදුනක් හැදෙනවා. හැතැම්ම ගානක් ඇඟ දිගයි. දෙපැත්තෙන්ම තියෙන කඳු. ඒ කඳු උඩ ඉඳලා ගල්පර රෝල් වෙලා එනවා. රෝල් වෙලා ඇවිල්ලා පෙරලිමින් ඇවිල්ලා ඒ නිර සත්‍යයගේ ඇඟ හරහා යනවා. ඇඟ ගිනගෙන විනාශ කරගෙන ඒ නිර සත්‍යය මුළු ඇඟ පුරාම දහස් ගණන් පර්වත වැඩිලා අතිශයින් ලොකු වේදනාවක් විඳලා මුළු ඇඟම කුඩු වුණාට පස්සේ නැවත එතනම ඒ වගේ ඇඟක් එක්ක උපදිනවා. නැවත මුල සිට ඉවරයක් නැහැ. මෙන්න මෙහෙම තමයි අපාදුක කියන්නේ. මේ බුදුරජාණන් වහන්සේ ඇයි අපිට සත්තු මරන්න එපා කිව්වේ? ගොඩක් අය හිතෙනවා මේ සත්තු පව් සතුන්ට කරුණාව දක්වන්න ඕනින්ද තමයි මේ සතුන් මරන්න එපා කියන්නේ. නෑ එහෙම නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ සතුන්ට නෙමෙයි මිනිස්සුන්ට. ඒ මිනිස්සුන්ව බේරගන්න ඕනින්ද? මිනිස්සුන්ට කියනවා අඩුම වශයෙන් පන්සිල් රැක්කේ නැත්තම් අපාය ඉපදෙන එකෙන් වළක්වන්න බෑ. බුදුරජාණන් වහන්සේ මාර්ගය දේශනා කරනවා විතරයි. ඉතින් බුදුරජාණන් වහන්සේට බෑ කෙනෙක් අපාය උපදින එක වළක්වන්න බලේ. මාර්ගය දේශනා කරාම පිළිපදින පුද්ගලයෝ ස්වර්ගයේ උපදිනවා, මනුස්ස ලෝකයේ උපදිනවා. අනෙක් පුද්ගලයෝ අපායට යනවා. අපායට ගියාම පුණ්‍ය කර්මයක් කරනවා තියා නිමාඩු වෙලාවක්වත් නැහැ. දිගටම දුක් විඳින්න තියෙනවා. ඒ හින්දා අපාය උපදিলা මරුණහමත් ආයි අපායෙ තමයි උපදින්නේ. නවතත් ආය අපායට තමයි ඉපදෙන්නේ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ කියනවා එක වාරයක් නිරය ලෝකෙක ඉපදින සත්වේ නැවත මනුස්ස ලෝකෙක ඉපදෙනකොට ඒ වාර ගන්න බැලුවොත් එම අතිශයින් දුර්ලභ ගණයේ දෙයක්. අපිට ඕක මතක නැන්නේ මොකද අපි ගිය භවයේ සිං කරලා තමයි මනුස්ස ලෝකයේ මේ වගේ නිර්මල බුදුදහම තියෙන රටකේ පුදුමේ කියන එක මේ භවයෙන් වැඩිලා තියෙන. ගිය භවය නිසා මතක නැහැ. මතක තිබ්බා නම් මෙච්චර කල්ින් වෙච්ච නැහැ මේ සීලය පුරාගෙන. ඒත් ගිය භවයේ සම්මාදිට්ඨික වෙන්න තරම් පින් කළ තියෙන හින්දා කොහම හෝ මේ කාලෙදී හෝ අපිට නිර්මල ශ්‍රී සද්ධර්මය අහන්න යෙදුණා. මේතරේ අහලා පිළිපැද්දේ නැත්තම් නැවත වාරයක් හම්බෙන්නේ නැහැ. මොකද කොහොම හරි අර නියපොත්ත උඩට එක්කහුව වෙන්න ඕනේ. ඒකයි. මේ වගේ බොහොම අමාරු තත්ත්වයක් තමයි සංසාරේ තියෙන්නේ. සංසාරේ හරිම භයානකයි කියන්නේ කාටවත් අසාධාරණයක් වෙන හිඳ නෙමෙයි. කෙනෙක් පව් කරොත් හරි පින් කරොත් හරි ඒ කෙනාටම තමයි ඵල දෙන්නේ. වෙන කෙනෙකුට ඵල දෙන්නේ නැහැ. එහෙම අසාධාරණයක් නැහැ. හැබැයි භයානකයි. මොකද එක සැරයක් හසෙක් මරුවාම ඒ පුද්ගලයා නැවත මනුස්සාත්මක ඉපදුනහම අකාලේ මිය යනවා. එක වාරයක් නෙමෙයි හැබැයි. සමහර විට 10,000 සැරයක් වෙන්න පුළුවන්. සමහර විට 20,000 සැරයක් වෙන්න පුළුවන්. ජීවිත 20,000කට විතර අකමැති වෙලාවට මැරෙන සිද්ධ වෙනවා. එක ප්‍රාණඝාතයක් හේතුවෙන්. අන්න එක තමයි භයානකයි කියන්නේ. සංසාරය මහා භයානකයි කියලා කියන්නේ ඒකයි. අනුමරපු සත්තුන්ට අපිට මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ. අපි මරපු සත්තුන්ට තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. නමුත් ගොඩක් වාරයක් සිද්ධ වෙනවා. හැබැයි පොඩි අර්ථසිල්ලක් තියෙනවා. කුසල කර්මය පාප කර්මයට වඩා ප්‍රබලයි. එක සතෙක්ගේ ජීවිතයේ වේරුවොත් ලක්ෂ වාරයක්, සමහර විට කෝටි වාරයක් අකමැති තැනකදී මැරෙන්න තුරු දෙරෙන්න පුළුවන්. අන්න ඒ නිසා තමයි මේ පින්වතුන් මතක් කරගන්න මෙච්චර කාලයක් අපි මෙච්චර අඩුවෙන් පින් කළා හැමදාම අපිට කන්න ලැබුණේ, හැමදාම අඳින්න ලැබුණේ, හැමදාම ඉන්න තැනක් ලැබුණේ. ඒ ගිය භවයේ කරපු සමහර විට එක පුණ්‍ය කර්මයක් නිසා වෙන්න පුළුවන් මේ ජීවිතය අපි ගත කරන්නේ. ඒ වුණාට දැන් එහෙම නෙමෙයි. දැන් ඉන්නේ බුද්ධෝත්පාද කාලේ. මහා කුසල කරන්න පුළුවන්. ගරු කර්ම කරන්න පුළුවන්. හරියට එක කුසල කර්මයක් කරගත්තොත් ස්වර්ගයේ මනුස්ස ලෝකයේ ඉපදෙන්න පුළුවන් ජීවිත ගණනාවක්, කෝටි ප්‍රකෝටි ගණනක්. ඊට අමතරව ඊට වඩා හොඳම එකක් කරගන්න පුළුවන්. මේ සංසාරයේ දුකින් මිදෙන්න පුළුවන්. ඊට පස්සේ නැවත කුසල කර්ම කර කර මේ සංසාරයේ සැප තියෙන තැන් වල ඉන්න මහන්සි වෙන්න ඕනේ නැහැ. මොකද ස්වර්ගයේ කියන තැන තියෙන සැපත් අනිත්‍යයි. මොකද අවදාහව කෙලවර වෙන්නේ නැහැ. නැතුව සැප නැති වෙන්න නෙමෙයි. සැප කියන එක හොඳයි. නමුත් සැප කියන එක කෙලවර වෙන නිසා දුකයි. බ්‍රහ්මලෝකේ බුදුනා ආයි පල්ලයට බහින්න වෙනවා. ඒ වැස්සට පස්සේ නැවත මෙලනාන් කරන්න වෙනවා, ඉගෙන ගන්න වෙනවා, රස්සාවල් කරන්න වෙනවා, ඒවා කරන්න ගිහිල්ලා පව් කර ගන්න වෙනවා, ඒවා ගිහින් ඉන්නත් වෙනවා. ඉතින් මේ ආකාරයට හම්බ කරලා ඉවර කරන්න බෑ. ඉතින් සංසාරයෙන් මිදෙන කෙනාට තමයි එයින් සානයක් තියෙන්නේ. අන්න ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ සංසාරයෙන් මිදෙන්න. මේ දුකෙන් ගැලවෙන්න. ඉතින් යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේ ඉන්න විදිය හොඳයි කියලා එයා මොකටද ගැලවෙන්නේ? අන්න ඒ නිසා හිතාගන්න යම් කිසි දුකක් අපිට තියෙනවද දැන්? යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? යම් කිසි ශෝකයක් තියෙනවද? යම් කිසි අමනාපයක් වෙනවද? අන්න ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ වර්තමාන දුක්ඛ සත්‍ය. අතීතයේ අපි යම් කිසි දුකක් විඳලා තියෙනවද? අන්න ඒක තමයි අතීත දුක්ඛය. අනාගතයේදී යම් කිසි දුකක් අපි විඳිනවද? ඒක තමයි අනාගත දුක්ඛය කියන්නේ. මෙන්න මේ දුක අවබෝධ කර ගැනීම තමයි දුක්ඛ සත්‍ය අවබෝධ කර ගැනීම කියලා කියන්නේ. ඉතින් යම් කිසි පුද්ගලයෙක් මේ දුක හරියට තේරුම් ගත්තේ නැත්නම් ඔහුට ඒ දුකෙන් මිදෙන්න ඕනකමක් වෙනවද? නැහැ. ඔහුට දුකෙන් මිදෙන්න ඕනේ නැහැ. යම් කිසි පුද්ගලයෙක් මේ ජීවිතයේ දුකයි. දැනට අපිට ප්‍රශ්න තියෙනවා. අපි පොඩි කාලෙත් ප්‍රශ්න තිබ්බා. අපි වැන්නට පස්සේ ප්‍රශ්න තිබ්බා. බැඳලා ළමයි හදනකොටත් ප්‍රශ්න තිබ්බා. ළමයි දැන් විවාහ වෙලා ඒත් ප්‍රශ්න තියෙනවා. එහෙනම් කවදද මේක ඉවරෙන්නේ කියලා තේරුම් ගියොත් අන්න එතකොට හිතන්න පුළුවන් කොහොමද මම මේකින් ගැලවෙන්නේ. අන්න ඒ වෙලාවට තමයි මේ ශ්‍රී සද්ධර්මයේ වුණේ. බුදුරජාණන් වහන්සේ යම් කිසි පුද්ගලෙක් පිළිපැද්දොත් ඒ ශාන්තයෙන්ම නිවන් දකින මාර්ග අති විශාල සංඛ්‍යාවක් දේශනා කරලා තියෙනවා මේ ථෙරවාදී ත්‍රිපිටකය. ඉතින් යම් කිසි පුද්ගලෙක් අචල ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීමේ බුදුරජාණන් වහන්සේගේ සර්වඥා ඥානය සියල්ල දකින ඥානය පිළිබඳ සැක නොකර ඒ කියන උපදෙස් පිළිපැද්දොත් ඒ පුද්ගලයාට පුළුවන් වෙනවා සසරින් එතර වෙන්න. ඉස්ලාම් බුද්ධයෙන් පුළුවන් වෙනවා අපාය භයෙන් බේරෙන්න. ඒ පුද්ගලයා මන්සුර රකින පුද්ගලයෙක් නම් ආනිසංස පහක් ලැබෙනවා. මොකද්ද? හම්බ කරන්න හේතුවත් උපයන්න හේතුවත් අප්‍රමාද හේතුවෙන් භව භෝග සම්පත් වැඩි වෙනවා. ඒ කියන්නේ ධනවත් වෙනවා. දෙවෙනි කාරණේ තමයි උසස් කීප සබ්ජයක් ඇති වෙනවා. තුන්වෙනි කාරණේ තමයි ඕනෑම ගුණවත් හෝ භයානක හෝ පිරිස් මැදට භය නැතුව යන්න පුළුවන්. හතරවෙනි කාරණේ තමයි මැරෙන මොහොතේ මැරෙන්න මොහොතකට කලින් යෝනිසෝ මනසිකාරය මනාව සිහියක් ඒ පුද්ගලයාට ලැබෙනවා. පස්වෙනි කාරණේ ඊළඟ ලෝකෙ සුගතියේ උපදිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සීලේ ආනිසංස මේ ආකාරයට දේශනා කළා තියෙනවා. නමුත් දානේ ආනිසංස දේශනා කළා නැහැ. දානේ තියෙන්නේ වෙන ආනිසංස. අපේ සමහර බෞද්ධ බිංවතුන් හිතන් ඉන්නවා ඉඳලා හිටලා දානයක් දුන්නාම නැත්තම් දන් දුන්නාම දිව්‍ය ලෝකෙ උපදිනවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළා තියෙන්නේ යම් කිසි කෙනෙක් සිල් රකින්න නැතුව දන් දුන්නොත් ඔහු නිරය උපදිනවා. එහෙම නැත්තම් තිරිසන් අපායෙ උපදිනවා. ඔහු බල්ලෙක් කියලා උපදින්න පුළුවන්. අලියෙක් කියලා උපදින්න පුළුවන්. අක්ෂයෙක් කියලා උපදින්න පුළුවන්. නමුත් ඒ බල්ලෙක් කියලා හෝ අක්ෂයෙක් කියලා හෝ අලියෙක් කියලා හෝ ඉපදුනහම අන්න ඒ සසාට කන්න ලැබෙන්නේ ඉඳ ලැබෙන්නේ මේ දෙන දාන ආනිසංස හැටියට. අන්න ඒකයි තේරුම් ගන්න එක බල්ලෙකුට ගොඩක් සැප ලැබෙන්නත් තව බල්ලෙකුට ඒ තරම් ඊම සැපක් ලැබෙන්නේ නැති වෙනත් හේතු. නමුත් මේ දන් දෙන පුද්ගලයා සීලයක පිළිදලා ජීවිතේට කඩන්න නැති සීලයක. අන්න එහෙම ජීවිතේට කඩන්න නැති සීලයක පිළිදලා දන් දුන්නොත් ඔහු නිරය උපදින්නේ නැහැ. මොකද සීලයේ අනිසංස වෙනම තියෙනවා. සීලය තමයි අපිව යන තැන වෙනස් කරන්නේ. දානය වෙනස් කරන්නේ නැහැ. දානය කරන්නේ යන තැනදී ලැබෙන දේ වෙනස් කරන එකයි. දුන්නාම දීමට අනුකූලව ලැබෙනවා. කොහොමද දෙන්නේ කියලා තියෙන්නේ? දාන ප්‍රතිවිදිය කියලා තියෙන්නේ කොහොමද? දාන සහාය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් තමන් පාවිච්චි කරන මට්ටමින්ම දන් දෙනවා නම් දාන සහාය. ඒ කියන්නේ යම් කිසි තමන් වර්ගයක් අපි පාවිච්චි කරනවා නම් ඒ වර්ගයේම දන් දෙනවා නම් දාන සහාය. යම් කිසි තමන් වර්ගයක් අපි පාවිච්චි කරනවට වඩා පහත් ජාතියක් දන් දෙනවා නම් දාන දාති අපි පාවිච්චි කරනවට වඩා ඉහළ කත්තේ දෙයක් දෙනවා නම් දානපති. ඒ කියන්නේ දානපති කියලා කියන්නේ නිතර දන් දෙන කෙනා නෙවෙයි. පොසත් පුද්ගලයාට නෙවෙයි. දැන් ලංකාවේ ව්‍යවහාර වෙන්නේ පොසත් පුද්ගලයන්ට තමයි දානපති කියන්නේ. දානපති කියන්නේ ඒගොල්ලන්ට නෙවෙයි. දානපති කියන්නේ තමන් පරිභෝග කරන වස් ප්‍රමාණයට ඒ මට්ටමට තත්ත්වයට වඩා ඉහළ කත්තේ දේවල් දෙන කෙනාට තමයි දානපති කියන්නේ. සමහර විට මහ ධනවතුන් ලං වෙනවා දාන දාස. මොකද අපි පාවිච්චි කරන මට්ටමට වඩා ඉගෙන ගන්න දුන්නට ඒ පුද්ගලයා පාවිච්චි කරන මට්ටමට වඩා අඩු මට්ටමින් තමයි දන්නේ. අන්න ඒක අඳුර ගන්න කියලා තියෙන්නේ උතුම් ආහාරයට දන් දෙන්න. මෙහෙම තමයි බුදුහාමුදුරුවෝ ගිහියන්ට කියලා තියෙන්නේ. ඒ දන් දෙන විදි ගොඩක් තියෙනවා. ඒ දන් දෙනකොට යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් දුන්නොත් ශ්‍රද්ධාවෙන් දුන්නාම යම් තැනක ඒ දානයේ ඵල ලැබෙනවා නම් ඔහු අතිශයින් අනුන්ට ප්‍රිය වෙනවා, අවිරූපී වෙනවා, උතුම් වූ වර්ණ సౌందర్యයක් ඔහුට ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට අමතරව යම් කෙනෙක් දන් දෙනකොට සකසල දන් දෙනවා නම් පිළියෙල කරලා බොහොම හොඳට පිළියෙල කරලා ඕනෑකමින් දන් දෙනවා නම් අන්න ඒ දන් දීමෙන් ඒ ප්‍රතිඵල ලැබුණාම ඒ පුද්ගලයා යම් කිසිනක ඉපදුනහම ඔහුගේ අමුදරුවෝ, කම්කරුවෝ, මෙහෙකරුවෝ, දෙතිසස්සෝ ඔහු කියන දේ අහන්න ඕනේ කියලා කන් යොමු කරනවා. අකීකරු දරුවෝ එහෙම ඇති වෙන්නේ නැහැ. අකීකරු සේවකයෝ ඇති වෙනවා. සකසල දන් දෙන කෙනා. යම් කිසි කෙනෙක් નિયમિત කාලයකට දන් දෙනවා නම් සුදුසු වේලාව බලනම දන් දෙනවා නම් අන්න යම් දවසක උඩ ලැබෙනවා නම් දෙයක් එය විපුල වෙනවා, පැතිරෙනවා, වැඩි වෙනවා. ඊට අමතරව යම් කිසි කෙනෙක් කාටවත් හරදර නොකර දන් දෙනවා නම් අන්න ඔහුට ඒ දානීය අනුව විපාක ලැබෙනකොට ඔහුට ලැබෙන දේ රජුන්ගෙන්වත් හානියක් ලැබෙන්නේ නැහැ. ඒ දෙයට රජුන්ගෙන්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. පොරුන්ගෙන්වත් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ගින්නෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ජලයේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ. තමන්ට අප්‍රිය වූ, අමනාප වූ දරුවන්ගෙන් හානියක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ධනිය සුරක්ෂිතයි. කිසිම ආකාරයකින් දන්නේ හානි වෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් දුන්නට පස්සේ නැවත හිතුවොත් අපරාධය එච්චර දුන්නේ මට ඔය විදිහ පොඩ අඩුවෙන් දෙන්න තිබ්බා. එහෙම නැත්නම් හිතුවොත් අපරාධය ඒගොල්ලන්ට දුන්නේ වෙන කෙනෙකුට දෙන්න තිබ්බා. නැත්නම් එච්චර ගියදන් කරේ අපරාධය. නැත්නම් මගේ කෙනෙකුට දෙන්න තිබ්බා. මෙන්න මේ ආකාරයට පසුසිත, ඒ කියන්නේ ලන්දීමේ පස්සේ ඇති වෙන සිත අපහැදුනොත් ඒ එකට කියන්නේ ගහිත චිත්තෝ දානං දේති. අල්ලාගත් සිතින් දන් දී සිතින් ග්‍රහණය කරගෙන දීම කියලා කියන්නේ. අන්න එහෙම දුන්නොත් ඔහුට ලැබෙන දේ ඔහුට බොහෝ ධනෙ ලැබෙනවා. ඒත් ඔහුට හොඳ ඇඳුමක් අඳින්න හිතෙන්නේ නැහැ. හොඳ කෑමක් කන්න හිතෙන්නේ නැහැ. හොඳ වාහනයක යන්න හිතෙන්නේ නැහැ. ගොඩක් ධනෙ තිබ්බට පාවිච්චි කරන්න හිතෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් එහෙම හිතන්නේ නැතුව සම්පූර්ණයෙන් හිතෙන් අතහැරලා ගන්නොත් ඔහුට උතුම් වූ පංචකාමය කාල්පනික කරන හිතෙනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. කල්පනා කරගන්න දානයක් දෙනකොට සුදුසු දේ දෙන්න, කැප වූ දේ දෙන්න, සුදුසු කාලෙහි දෙන්න, පිරිසිදු දේවල් දෙන්න, තමන්ගේ අතින්ම දෙන්න. නැත්නම් අසත්පුරුදු දානයක් කියලා. තමන්ගේ අතින් දෙන්න අනුන්ලවා දෙවන්න නැතුව නිරතුරුව දෙන්න, කර්මඵල අදහලා දෙන්න. අන්න ඔහුගේ දානය මහත්ඵල මහානිසංස වෙනවා. ඒ මොකද දන් දීමේදී වඩා වැදගත් වෙන්නේ දෙන කෙනාගේ ප්‍රඥාව. දන් දීමේදී දානයේ ඵලය තීරණය වෙන කාරණා තුනක් විශේෂයෙන් තියෙනවා. පළවෙනි කාරණය තමයි දෙන කෙනාගේ ප්‍රඥාව. දෙවෙනි කාරණය තමයි දෙන දේ. තුන්වෙනි කාරණය තමයි ප්‍රතිග්‍රාහකයාගේ එහෙම නැත්නම් ලබා ගන්න පුද්ගලයාගේ ගුණවත්කම. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා මෙහෙම උදාහරණයක් ඒක හරියටම දැනගන්න. උතුම් වූ බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් සාරිපුත්තයන් වහන්සේට දන් දුන්නොත් එහෙම නැත්නම් සාරිපුත්තයන් වහන්සේ ඒ දේම බුදුරජාණන් වහන්සේට දන් දුන්නොත් මහත් ඵල වෙන්නේ බුදුරජාණන් වහන්සේ සරත් සාමුදුරන්ට දෙන දානය. ඒකෙන් තේරුම් ගන්න ලැබෙන කෙනා අනුව මහත් ඵල වෙනවට වඩා දෙන කෙනාගේ ප්‍රඥාව අනුව දානය මහත් ඵලයෙන් සිද්ධ වෙනවා. මෙන්න මේ විදිහට දන් දුන්නට ඒ දන් දීමෙන් ගොඩක් ප්‍රතිඵල ලැබෙනවා. නමුත් අපායෙන් නම් තේරෙන්න බෑ. අපායෙන් තේරෙන්න සිල් කියන්න ඕනේ. සිල් කොහොමද රකින්නේ? අපේ සන්නාවේ තියෙනවා මත්සන් සාමාන්‍යයෙන් බෙදෙනකොට හතරක් වෙත බෙදන්න පුළුවන්. අඳුම මත්තම තමයි වස්තුවට තියෙන තණ්හාව. වස්තුවට තියෙන තණ්හාව තමයි අඳුම මත්තමේ තණ්හාව. ඊට වැඩි තණ්හාවක් තියෙනවා අඹුවන්ට, දරුවන්ට, ඥාතීන්ට, මිත්‍රයන්ට. ඊට වැඩි තණ්හාවක් තියෙනවා තමන්ගේ අතට, හයට, ඇහැට. එහෙම නැත්නම් තමන්ගේ ශරීර අවයවවලට. ඊටත් වැඩි තියෙනවා ජීවිතේ තණ්හාව. මේ ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදය රකින්නකොට එක පාට කෙනෙකුට ජීවිතේ ගත් මේ ප්‍රාණඝාතය කරන්න එක රකින්න බෑ. මේක ක්‍රමානුකූලව පුරුදු වෙන්න කියලා තියෙනවා. ඒ කියන්නේ සීල භාවනාව. සීල් වැඩි වීම. ඒක කාලයක් තිස්සේ පුරුදු කරනවා. යම් කිසි කෙනෙක් විනෝදයෙන් සතුට වරනවා නම් බුදුහාමුදුරේ ගැන කතා කළෙත් නෑ. නමුත් වස්තුව රැකගන්න යම් කිසි කෙනෙක් ප්‍රාණඝාත කරනවා නම් ඔහුගේ වස්තුව රැක ගැනීම පිණිස සත්තු මරණ එක නවත්තනවා කියන එක තමයි පළවෙනි ඔහුගේ ජීවනය. ඉතින් යම් කිසි කෙනෙක් කොහොම හරි තීරණය කරනවා වස්තුව නිසා සත්තු මරන්නේ නැහැ. ඒත් ඔහුගේ ඥානය ඒ තරම් වැඩිලා නැත්නම් ඔහුගේ දරුවෙක් ගාවට නයිස් හත්තෑයෙක් ආව. එහෙම නැත්නම් බල්ලෙක් කන්න පැනනවා. ඔහුගේ අම්මා තාත්තා ගාවට මිත්‍රයෙක් ගාවට ආව. ඒ සතාව නොමර අරින්නේ නැහැ. මොකද වස්තුවේ තියෙන තණ්හාවට වැඩිය ගොඩක් ලොකු තණ්හාවක් තියෙනවා අමුදරු ඥාති මිත්‍රාදී. ඒක හොඳටම පේන එකක් තමයි අපි වස්තුව දන් දෙනවා. මේ දන් දෙන්න පුරුදු කරන්න කියන්නේ සිල් රකින්න පුළුවන් වෙන්නේ ඉඳලා. ඒකයි මහා බුද්ධත්වරුත් දාන පාරමිතාව පළවෙනියෙන් පුරන්නේ. මොකද දන් දෙන්නේ නැති කෙනාට සිල් රකින්න අමාරුයි. සිල් රකින්න බෑ. ඒ මොකද වස්තුව අසාරින්න පුරුදු වීමේ ක්‍රමය තමයි දන් දීම කියන්නේ. වස්තුව අසාරලා පුරුදු කෙනාට කොහොම හරි හිතාගත්ත හැකි වස්තුව නිසා සතුට මරන්නේ නැහැ කියලා. ඒ වුණත් අපි දන් දෙනවාද වඩා වටිනාකමින් යුක්ත දේවල්. අපේ ගෙදර තියෙන කුතු සෙට් එකක් දෙනවද? ඉල්ලුවට දෙන්නේ නැහැ. මේසයක් දෙනවද? එහෙම නැත්නම් ගේ ඉල්ලුව දෙනවද? ඒවත් වස්තුවකටම තමයි වැටෙන්නේ. ඒ එහෙම දෙන්නේ නැති වස්තුව ගින්නක් හටගත්තොත්, ජලගැල්මක් හටගත්තොත්, ඒ මොහොතේම අතෑරලා ජී ගැන තියෙන ආසාව අතෑරලා ඇතුලේ ඉන්න ඥාති මිත්‍රාදීන් තමයි බේරගන්න උත්සාහ කරන්නේ. ඒ මොකද ඥාති මිත්‍රාදීන් තියෙන තණ්හාව ගෙඩ තියෙන තණ්හාවට වඩා අධිකයි. ජීන නැති වුණත් කමක් නැහැ කියලා මුලින්ම හිතලා ඥාති මිත්‍රාදීන් බේරගෙන ඉවරලා නම් ඔන්න ජී බේරගන්න උත්සාහයක් කරන්න. අන්න ඒ වගේ අපේ තියෙන තණ්හාවේ මට්ටම් මේ මට්ටම් වලදී ශ්‍රද්ධාවෙන් විතරක් සිල් රැකකට ප්‍රාණඝාතන කර ඉන්න අමාරුයි. ශ්‍රද්ධාවයි ප්‍රඥාවයි දෙකම තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේවල් තේරෙන්න ඕන. එතකොට තමයි මේක තමයි ප්‍රයෝජනවත් කියලා තේරෙන්නේ. අන්න එහෙම පුද්ගලයාට පුළුවන් තමන්ගේ අතපය නිසාවත් සතුන මරෙන්න. තමන්ගේ ජීවිතය නිසාවත් සතුන මරෙන්න. යම් කිසි දවසක කෙනෙක් සමාදන් වෙනවා නම් මගේ ජීවිතේ ගියත් මං සතෙක් මරන්නේ නැහැ කියලා. අන්න එදාට ඔහු පළවෙනි සිල්පදය රැක්කා වෙනවා. ඒත් තව හතරක් තියෙනවා. මේ පහෙන් මම මේ පහ ගැනම කියන්න වෙලා නැති හින්දා මං කියන්නේ නැහැ. මට බොහෝ ටික කාලයක් හම්බෙලා තියෙනවා. ඉතා කෙටි කාලයකදී මෙච්චර කාලයක් කරපු පව් වලින් ගලවන්න අමාරුයි. අපිට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දේශනා කරනකොට බොහෝ වේලාවක් ගත වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේගේ එක දේශනාවකුත් අතිශයින් දීර්ඝයි. ඒ දේශනාව තුළ දානය පිළිබඳ කතා, සීලය පිළිබඳ කතා, සීලය නිසා යන ස්වර්ග පිළිබඳ කතා, එහෙම නැත්නම් ඒ ස්වර්ගයේ තියෙන සම්සපවල ආදීනව පිළිබඳ කතා, නරක පැත්ත පිළිබඳ කතා, ඊට පස්සේ නිෂ්කාමයේ ආනිසංස, ජීවයෙන් අයිවීම, කාමයන්ගෙන් වෙන්වීමේ ආනිසංස පිළිබඳ කතා ආදී නොයෙක් ප්‍රභේදවලින් කියන ලද දේශනා ගණනාවකට පස්සේ තමයි චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ. අන්නේ එහෙම දේශනාවක් කරොත් විතරයි හිත ක්‍රමක්‍රමයෙන් හැදිලා යම් කිසි දෙයක් අවබෝධ වෙන මට්ටමට එන්නේ. ඒත් මං හිතනවා හැමදාම අහලා බණ අහලා ඒක අමතක වෙනවට වඩා නරුණත් අද හවසට නරුණත් හෙට උදේ නරුණත් අවදාරි අනාගතයේ දවසක මරුණාත් බය වෙන දෙයක් නැහැ. හොඳ තැනක තමයි උපදින්නේ. ඒත් යම් කිසි පුද්ගලයෙක් තාම අන්තිම පදවලින් එකක් හරි කඩනවා නම් අවබෝධ කරගන්න කොයි වෙලේ හරි මරුණොත් තාම අපේ ගමන තියෙන්නේ නිරේ දිසට. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ පන්සිල් නොරකින පුද්ගලයාව බේරන්න බුදුරයන් වහන්සේට බෑ, වෙන කාටවත් බෑ. ඉතින් මේක හරිම දරාරු කාරණයක්. මේ ගැන ගොඩාක් කියන දේවල් තියෙනවා. අපිට තව ටික වෙලාවක් තියෙනවා. මේමයි මේ කියපු කාරණා ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මොනවා හරි දැනගන්න දෙයක් තියෙනවා නම් අහන්න පුළුවන් ඕනෙලාව. එහෙනම් මෙහෙමයි. දැන් අපි ලක්ෂ්මී විවංගය දේශනා කරමින් සිටියේ කොහොම වුණත් කොහොම දන් දුන්නත් දානය දීලා විතරක් බේරෙන්න බෑ. හැබැයි දන් දෙන්න ගොඩක් ලොකු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. එකම දේ දන් දීලා 100 දෙනෙකුට 3 ජාති 100ක් කරගන්න පුළුවන්. සමහර කෙනෙකුට ප්‍රඥාව වැඩි වැඩි වෙන තරමට ප්‍රබල පුණ්‍ය කර්ම කරගන්න පුළුවන්. මෙහෙමයි. බුදුරජාණන් වහන්සේ දක්ෂිණ විභංගයේ පෞද්ගලික දාන 14ක් කියලා දෙනවා. පෞද්ගලික දාන 14ක්. හලවෙනි පෞද්ගලික දානය ඇවිල්ලා සම්මා සම්බුදුරජාණන් වහන්සේට දන් දෙනවා. මේ සමහර පින්වතුන් හිතනවා ඇති සම්මා සම්බුදුරජාණන් දන් දුන්නාම සාංගිකයි කියලා. නෑ, ඒක එහෙම නෙමෙයි. ඒක සම්මා සම්බුදුරට දන් දීම තමයි පළවෙනි පෞද්ගලික දානය. දෙවෙනි පෞද්ගලික දානය තමයි පසේ බුදුරජාණන් දන් දීම. තුන්වෙනි පෞද්ගලික දානය තමයි රහතන් වහන්සේ නමකට දන් දීම. හතරවෙනි පෞද්ගලික දානය තමයි රහත් වෙන්න උත්සාහ කරන අනාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම. ඔය ආකාරයට අනාගාමී වහන්සේට දන් දීම, අනාගාමී වෙන්න උත්සාහ කරන සකදාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම, නැත්නම් සකදාගාමී වහන්සේ කෙනෙකුට දන් දීම, සකදාගාමී වෙන්න උත්සාහ කරන සෝවාන් වහන්සේ කෙනෙකුට දන් දීම, නැත්නම් සෝවාන් වහන්සේ ළඟට දන් දීම. යනාදී වශයෙන් පල්ලෙහාට පල්ලෙහාට තිරසනෙක් දක්වා බාහිර ආගමක කාමයේ විතරාගේ කවුසට දන් දීම, පුතර්ජන සීලවන්තයට දන් දීම, පුතර්ජන දුස්සීලයට දන් දීම, තිරසනෙකුට දන් දීම කියලා කෞසලික දාන 14ක් කියලා තියෙනවා. සමහරු හිතනවානේ බල්ලෙකුට කපටෙකුට දන් දුන්නාම බලු කපුට දානේ මහත්ඵල මානිසංසයි කියලා. බුදුහාමුදුරුවෝගේ ආනිසංසය කියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකාය දක්ෂිණිවංග සූත්‍රයේ තුන්වෙනි පොතේ විවංග වර්ගයේ 10 සූත්‍රය. අන්නේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තිරසනයකට දුන්නාම සියවර ලැබෙන ආනිසංසයක් කියලා. එකක් දුන්නොත් 100ක් ලැබෙන. පුතග්ජන දුස්සීලයකට දුන්නොත් තිරසනයකට දුන්නා කියන්නේ මිනිස්සෙකුට. හැබැයි පුතග්ජන දුස්සීලයකට. කවුද මේ පුතග්ජන දුස්සීලය කියලා කියන්නේ? අරක් මරණ මිනිස්සයා. එහෙම නැත්නම් මාළු මරණ මිනිස්සයා. එහෙම නැත්නම් කුඩු විකුණනවා නම්, හොර ජාවාරම් කරනවා නම් පුතග්ජන දුස්සීලය. සමාජයේ රවට්ටන පුද්ගලයන් කියන්නේ පුතග්ජන දුස්සීලය. එහෙම නැත්නම් අධික පව් කරන කෙනාට තමයි පුතග්ජන දුස්සීලය කියන්නේ. අන්න ඒ පුතග්ජන දුස්සීල පුද්ගලයන්ට දන් දෙනවා නම් 1000ක් ලැබෙනවා. 1000ක් දෙන දේ වගේ 1000 ගුණයක් ලැබෙනවා කියන්නේ. පුතග්ජන සීලවන්තයෙකුට දන් දුන්නොත් 100000ක් වර ලැබෙනවා. කවුද සීලවන්ත කියන්නේ? පුතත්ජන සීලවන්ත කියන්නේ. පුතත්ජන සීලවන්ත කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ ව්‍යවහාරයේ පරිදි ධාර්මික මිනිස්සු, දැහැමි මිනිස්සු. නමුත් ස්වභාවය කියනවා නම් ගෙදරක උත්සවයක් ගත්තොත් පස්සෙනි සිල්පදේ කඩනවා. ගෙදර සතෙක් හිටියොත් පළවෙනි සිල්පදේ කඩනවා. ලැබුණොත් අවස්ථාව ලැබුණොත් බොරුවක් කියනවා. යනාදී වශයෙන් පන්තිල්ම කඩන්න යෙදෙන පුද්ගලයාට කියනවා. නමුත් හොරමරකම් කරලා නෙමෙයි ජීවත් වෙන්නේ. ඒ නිසා කියනවා පුතග්ජන සීලවන්ත කියලා. ඉතින් මේ කවුද? සමහර විට බෞද්ධ වෙන්න පුළුවන්. සමහර විට ක්‍රිස්තියානි වෙන්න පුළුවන්. සමහර විට මුස්ලිම් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැහැම විදියට හම්බ කරගෙන ඉන්නවා නම් කවුරු වුණත් පන්සල් රකින්න නැත්නම් වැටෙන්නේ පුතග්ජන සීලවන්ත කොටස. අන්න ඒ පුතග්ජන සීලවන්ත පුද්ගලයාට දුන්නොත් ලක්ෂයක් වර ලැබෙනවා. ඒ කියන්නේ අපේ ගෙදරකට එන මිනිස්සුන්ට මොන හරි කැමැල්ලක් දුන්නාම අනිවාර්යෙන් ලක්ෂයක් ආපහු හම්බෙනවා කියන්නේ. ඊට පස්සේ කියනවා වෙන ආගමක කාමේහි විතරාගී ඥාන තියෙන අහසින් යන කවුතෙක්? ඉරුදි තියෙන කවුතෙකුට දන් දුන්නොත් කෝටි ලක්ෂයක් ලැබෙනවා. අසිත කාලේ දෙන තවස්සා වගේ කවුතෙකුට දුන්නොත් කෝටි ලක්ෂයක්. කෝටියට බිංදු 7යි, ලක්ෂයට බිංදු 5යි, 1.12 ට්‍රිලියන් එකක්. ඒ කියන්නේ දැන් පාවිච්චින ගණන් වලින් කියනනම් ට්‍රිලියනයක් ආනිසංස ලැබෙනවා. කෝටි ලක්ෂයක් ආනිසංස ලැබෙනවා. එහෙම නැත්නම් සෝවාන්ට උත්සාහ කරන පුද්ගලයෙකුට දන් දුන්නොත් අසංඛ්‍යක් හම්බෙනවා. කවුද මේ සෝවාන් උත්සාහ කරන පුද්ගලයා? තිසරණ සහිත පන්සිල් තියෙන පුද්ගලයෙක් කියනවා. තිසරණ සහිත උපෝසත අටසිල් තියෙන පුද්ගලයෙක් කියනවා. තිසරණ සහිත උපෝසත දසසිල් තියෙන පුද්ගලයෙක් කියනවා. ඒ ගිහියෝ පැවිද්දන්ගෙන් සාමණේරයන් වහන්සේ උපසම්පදා භික්ෂුව දූතාංග දරන උපසම්පදා භික්ෂුව කියලා සීලේ මට්ටම් ගොඩක් තියෙනවා. මේ සිල් මෙහෙම මට්ටම් කියුණාට හැමෝම සිල් ගන්නේ සෝවාන් නෙමෙයි. සමහරු කැමති දෙවියෙක් වෙන්න. සමහරු කැමති බ්‍රහ්මයෙක් වෙන්න. සමහරු කැමති රජ වෙන්න. සමහරු කැමති සිටු වෙන්න. කොහොම ලොකු ධනවතෙක් වෙන්න. මෙන්න මෙහෙම වෙන දේවල් පටන් නැතුව සෝවාන් වෙන්නම නිවන් දකින්නම හිතාගෙන උත්සාහ කරලා සීලයක් රකින්නවා නම් ඒ සීලෙද කියනවා ප්‍රාතිමෝක්ඛංවර සීලය කියන. මෙන්න මේ සෝවාන් වෙන උත්සාහ කරන සිතන්නසයික පන්සිල් තියෙන පුද්ගලයාගේ පටන් දූතාංග ධාරී උපසම්පදා භික්ෂුව දක්වා පුද්ගලයෙකුට දන් දුන්නොත් අවමේ අසංඛ්‍යක් හම්බෙනවා කියනවා. අසංඛ්‍ය කියන්නේ ගාන කියද? 1.140ක් කියනවා. කෝටියට බිංදු 7යි. කෝටිය කෝටියකින් වැඩි කරොත් ප්‍රකෝටියයි. ඒකට බිංදු 14යි. ඒ ප්‍රකෝටිය තව කෝටියකින් වැඩි කරොත් බිංදු 21යි. ඒකට කියනවා කෝටි ප්‍රකෝටියයි. ඒක තව කෝටියකින් වැඩි කරාම කියනවා නහුතයයි. නින් නහුතයයි. ඔය ආදී වශයෙන් 20 තරයක් වැඩි කරගෙන ගියාම හම් වෙන ගානට කියනවා අසංඛ්‍ය කියලා. එහෙනම් අසංඛ්‍ය කියන ගානට 1.140ක් මෙන්න මේ තරම් ආංශයක් තියෙනවා. පිරිසිදු සීලයක් රැකලා සෝවාන් වෙන්න උත්සාහ කරන අවම වශයෙන් විතරම සහිත පන්සිල් තියෙන පුද්ගලයෙකුට දන් දුන්නා. එහෙනම් බුදුහාමුදුරු ඊළඟට කියනවා සෝවාන් මාංශයේ නමකට දුන්නොත් දානයක්. කවර කතාවද? කෝ පණ වාදෝ? මොන වාදයක්? අසංකයි අප්‍රමේයයි ගණනක් කියලා නිම කරන්න බෑ. අන්න ඊට වැඩිය දැන් සමහර සෝවාන් වහන්සේලා ඉන්නවා සෝවාන් වෙලා හැමදාම සෝවාන්ලා ඉන්නේ මියනකම්. සකදාගාමි වෙන්න උත්සාහ කරන්නේ නැහැ. හරියට විචාකාවා වගේ. අවුරුදු 7න් සෝවාන් වෙනවා. ඊට පස්සේ අවුරුදු 10න් විවාහ වෙනවා. දරුවෝ 20ක් ලැබෙනවා. විහෙර විහාර පූජා කරනවා. සාංගික දාන මහදන් දෙනවා. අතිශයින් ගැඹුරු දහම් අහනවා. නමුත් කවදාකවත් උත්සාහ කරන්නේ නැහැ. සකදාගාමි වෙන්නේ. මියන මොහොත දක්වාම සෝවාන් වහන්සේ කෙනෙක් හැටියට ඉන්නේ. අන්න ඒ සෝවාන් පුද්ගලයාට දන් දෙනාට වැඩි මහත්ඵලයිලු. සකදාගාමි වෙන්න උත්සාහ කරමින් වැඩ සිටින සෝවාන් වහන්සේ කෙනෙක් දන් දෙනවා. ඊටත් වැඩිය මහත්ඵලයිලු සකදාගාමි වහන්සේ කෙනෙක් දන් දෙනවා. ඊටත් වැඩිය මහත්ඵලයිලු අනාගාමී වෙන්න උත්සාහ කරන සකදාගාමී වහන්සේ කෙනෙකුට දන් දුන්නා. ඊටතරිය මහා ඵලයිලු අනාගාමී වහන්සේ කෙනෙකුට දන් දුන්නා. ඊටත් වඩා රහත් වෙන්න උත්සාහ කරන අනාගාමී වහන්සේ කෙනෙකුට දන් දුන්නා. අපිත් නම් ඉතින් අනාගාමී වුණාම බොහෝම හොඳ දෙයක් කියලා ඉතින් ඒ බුදුහාමුදුරන්ට එහෙම කියන්නේ නැහැ. ඒ ළම්පිසි පුද්ගලයේ අනාගාමී වෙලා රහත් වෙන්න උත්සාහ කරන්නේ නැතුව ඉන්නවනම් බුදුහාමුදුරුවෝ ඒ වික්ෂුන් කතා කරලා කියනවා වික්ෂුණී මේ අසුචි කියන දේ පොඩ්ඩක් ගැවුණත් ගොඩක් ගඳයි. අන්න ඒ වගේ මම වල්ප මොහොතක්වත් මේ සංසාරයේ සැරිසැරීම වර්ණනා කරන්නේ නැහැ. කෙනෙක් ඉතා සල්පස් තිබුණත් ඒක ගොඩක් නරකයි. ඒ හින්දා ඉක්මනට උත්සාහ කරන්න අරහත් භාවය ලබා ගන්න එක. මේ වගේ අනාගාමී වහන්සේ කෙනෙක් ඉන්නවා නම් රහත් වෙන උත්සාහ කරන්නේ. රහත් වෙන උත්සාහ කරන අනාගාමී වහන්සේට දුන්නම ඉරත්තිදී මහත්ඵලයි. සාතන් වහන්සේ කෙනෙකුට දුන්නාම ඉරත්තිදී මහත්ඵලයි. පසේ බුදුරෙවිට දුන්නොත් ඉරත්තිදී මහත්ඵලයි. සම්මා සම්බුදුරෙවිට දුන්නොත් ඉරත්තිදී මහත්ඵලයි. මේ සියල්ලම පෞද්ගලික දාන. පුද්ගලයා අනුව අරමුණු වුණාම ඒ පුද්ගලයා අනුවම ඒ පුද්ගලයාගේ ගුණ හැටියට අපිට ලැබෙනවා. අපි හරියටම දැනගෙන ඉන්න ඕනේ මේ කවුද කියලා. මේ දාන 14න් කෞතුක දාන 14න්ම පිට තියෙන සාංගික දාන 7ක්. ප්‍රථම සාංගික දානේ තමයි බුද්ධ ප්‍රමුඛ උපතෝ භාග සංඝයා කියන්නේ. ඒ කියන්නේ භික්ෂු සහ භික්ෂුණී ඉන්න තරමක් වැඩ සිටින ප්‍රමාණයකට දන් දුන්නාම ප්‍රථම සාංගික දානය වෙනවා. බුද්ධ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී. දෙවනි සාංගික දානය තමයි බුදුරජාණන් වහන්සේ තිරණංකාරයට පස්සේ භික්ෂුන් සහ භික්ෂුණීන්ට දෙන දානය. තුන්වෙනි සාංගික දානය තමයි බුදුරජාණන් වහන්සේ තිරණංකාරයට පස්සේ භික්ෂු සංඝයා වැඩ සිටින තරමක් භික්ෂු සංඝයාට දෙන දානය. ඒ ප්‍රදේශයේ වැඩ සිටින තරමක් භික්ෂු සංඝයාට දෙන දානය. හතරවෙනි සාංගික දානය තමයි භික්ෂුණී සංඝයාට දෙන දානය. පස්වෙනි සාංගික දානය තමයි භික්ෂුන්ගෙන් මෙපමණක් භික්ෂුණීන්ගෙන් මෙපමණක් කියලා ගණන් නියම කළා. 19 29 59 100 කියලා ගණන් ඉල්ලලා දෙන දානය භික්ෂුන්ට සහ භික්ෂුණීන්ට. හයවෙනි සාංගික දානය තමයි මේක අපි ගොඩක් දෙන්න යෙදෙන්නේ භික්ෂුන්ගෙන් පමණක් මෙන්න මේ ප්‍රමාණයක් කියලා ඉල්ලලා දෙන දානය. 19 විසිනම යන අදිවශයෙන් ඉල්ල දෙන දාන. හත්වෙනි සාංගික දානය තමයි භික්ෂුණීන්ගෙන් පමණක් ප්‍රමාණ වශයෙන් ඉල්ලල දෙන දානය. නමුත් අපි මෙහෙම භික්ෂූන් වඩම්මලා දානයක් දුන්නොත් ඒක සාංගික වෙනවද? අන්න ඒක තමයි තියෙන හොඳම ප්‍රශ්නේ. භික්ෂූන් වඩම්මලා කිචි නමක් හෝ එක නමක් හෝ හතර නමක් හෝ දහ නමක් හෝ වඩම්මලා ඒ භික්ෂූන් කියන පරිදි ඉමං වික්ඛං බුද්ධ ප්‍රමුඛස්ස භික්ෂු සංඝස්ස දේන එහෙනම් ඉමං වික්ඛං සපරික්ඛාරං බුද්ධ ප්‍රමුඛස්ස භික්ෂු සංඝස්ස දේම කියන වාක්‍ය කියලා දන් දුන්නාම සාංගික වෙනවද? නෑ, ඒ වචනේ විතරක් සාංගික වෙන්නේ නෑ. මොකද ඒ හාමුදුරුවන්ට අමාරුයි අපිට අයිති දේ මෙන්න මේ කෙනාට දෙන්නේ කියලා බලෙන් ගන්න. හාමුදුරුවන්ට අයිතියක් නැහැ අපේ අයිති දේ අපිට අයිති දේ ගන්න. අපි තමයි තීරණය කරන්නේ මේ පුද්ගලයාටයි අපි දෙන්නේ කියලා. ඉතින් අපි දානයක් දෙනකොට නායක හාමුදුරුවෝ වෙලී නැතුවම අපිට අමනාපයක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ වැඩිහම අපිට හසුරක් ඇති වෙනවා නම් එහෙම නැත්නම් මේ හාමුදුරුවෝ හොඳයි මේ හාමුදුරුවෝ බොහොම හැදිච්ච කෙනෙක් ඉක්මිච්ච කෙනෙක් මේ හාමුදුරුවන් විද්‍යා පරිපාටියේ ඉච්චන හොඳ නෑ යනාදී වශයෙන් පුද්ගලයන් අපිට පේනවා නම් පුද්ගලයෝ ගැන හිතනවා නම් ඒ දාන පුද්ගලයෝ අරමුණු වෙච්ච දාන වෙනවා. එතකොට පෞද්ගලික දානය. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් සංඝයා අරමුණු කරන්න. මේ ඉන්නේ සංඝයා වහන්සේගේ නියෝජිතයෝ. මේ ඉන්න හාමුදුරුවෝ සුදුසු කළුද කියන එක අපිට වැඩක් නැහැ. හොඳද නරකද පුතඥද රහත්ද කියන එක වැඩක් නැහැ. අපි මේ දන් දෙන්නේ සරුත් හාමුදුරුවෝ ප්‍රමුඛ පොන්නංජ හාමුදුරුවෝ පටන් අද දක්වා පැවතගෙන ආපු සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ආර්යයන් වහන්සේලා සමන්විත මහා සංඝ රත්නයට කියලා අරමුණු කරන්න පුළුවන් නම් අන්න ඒ දාණය සාංගික වෙනවා. හැබැයි 요거 වචනෙන් කිව්වට හරියන්නේ නැහැ. මම කිව්වා වගේ අර සිල් ගන්නකොට පාණාතිපාතා වේදමණී සික්ඛාපදං කියලා සමාධියාමි කියලා කියලා මදුරුවොත් මරණවන. එහෙම නැත්නම් පොඩි පොඩි සත්තුත් මරණවන. එහෙනම් ඒ සීලමේ චේතනාවක් නැහැ. ඒ වගේ සාංගික චේතනාවක් නැතුව සාංගික දානයක් ඉදෙන්නේ නැහැ. ඉතින් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වරිණ හාමුදුරුවිය බලන්නේ නැතුව මහත්ඵල මහානිසංස වෙන්න දෙන දාණය දෙන්න. කොහොමද මේක දෙන්නේ? කොහොමද ඉතින් අපි මේ හාමුදුරුවන්ගෙන් දුන්නහම මේ මුළු මහත් සංඝයා වහන්සේටම හම්බෙන්නේ? ඒකට පොඩි උදාහරණයක් අපිට තේරෙන විදිහට කියන්න පුළුවන්. මෙහෙමයි. අපි කියනවා රහතන් වහන්සේලාගේ නියෝජිතවරු තමයි මේ වඩින හාමුදුරුවෝ. ස්වාමීන් වහන්සේ. ඉතින් මේ නියෝජිතභාවය නිසා ඒ සංඝයා වහන්සේට දුන්නලනවා. කොහොමද ඒක වෙන්නේ? දැන් අපි මැටි වලින් හදලා තියෙන බුද්ධ රූපයකට දානයක් දුන්නහම මැටි පිටුව වෙනවා නෑ. මැටි සංකේතයක් විතරයි. මැටි වලින් හදපු රූපේ විතරයි. අපේ සංකල්පය තියෙන්නේ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට වැඳලා කියලා. අන්න ඒ අනුව අපගේ චේතනාව තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වැඳලා කියලා. අන්න ඒ වගේ චේතනාව හරියොත් සාංගික වුණොත් සංඝයා කෙරෙහි අපේ චේතනාව යෙදුනොත් දානය සාංගික වෙයි. මෙහෙමයි. දැන් අපේ ජනාධිපති කියන්නේ අපේ රටේ නියෝජිතයෙක්. අපි හැමෝම දන්නේ නැහැ ජනාධිපති කොහෙද ඉන්නේ, කොහෙද යන්නේ, මොකද කරන්නේ කියලා. ඒ වුණාට දැන් අපිටත් වඩා අරුවෙන් ගන්න පිටිසර පළාතක යම් කිසි වයසක පුද්ගලයෙක් ඉන්නවා කියලා හිතමු. ජනාධිපති කොහෙ ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. නමුත් මේ ජනාධිපති කියන්නේ අපේ රටේම නියෝජිතයෙක්. ප්‍රධාන නියෝජිතයෙක්. ඉතින් මේ ජනාධිපති පිටරටකට ගිහිල්ලා යම් කිසි ණය මුදලක් ගත්තොත් පොරොන්දුවක් වුණොත් අත්සන් කරොත් ජීවිතුමකට අද සිට ලක්පති සියලු දෙනා එක්කෙනෙක් ඇමරිකානු ඩොලර් 1000 ගානේ ණයයි මේ ණය ගත්ත ණය ප්‍රමාණය කියලා ලංකාවේ ඉන්න සියලුම වාසීන් ණය වෙනවා ඒ මොහොතේ. ඒ ලංකාවේ ඉන්න ඔක්කොම මිනිස්සුක දැනගන්න ඕනේ. අන්න ඒක තමයි නියෝජිතභාවයේ ශක්තිය කියන්නේ. ඒ ඉන්න උදවිය දැනගන්න ඕනේ නෑ අපි ණය වුණාද කියලා. ණය වෙලා ඉවරයි. අන්න ඒ වගේ මේ රහතන් වහන්සේලාගේ නියෝජිතවරු තමයි මේ සිවුරු දරාගෙන. ඉතින් අපිට මේ රහතන් වහන්සේලාගේ නියෝජිතයන් වහන්සේලාට දෙන්න පුළුවන් නම් රහතන් වහන්සේලා අරමුණු කරගෙනම එතන වැඩ ඉන්න පුද්ගලයා අරමුණු කරන්නේ නැතුව අපිට ප්‍රශ්නයක් නෑ. ඒ වැඩ ඉන්න පුද්ගලයා පෘථග්ජනේද? සෝවාන් වහන්සේ නමක්ද? අනාගාමී වහන්සේ නමක්ද? රහතන් වහන්සේ නමක්ද? කියනක අපිට වැදගත් නෑ. අපිට සංඝයා අරමුණු වුණා වෙනවා. එතකොට අපේ දානය සාංගික වෙනවා. මෙන්න මේ ආකාරයට තමයි සාංගික දානයක් දෙන්නේ. මේක හිතන්න ඒ වෙලාවට ටිකක් අමාරුයි. කලින් පුරුදු වුණලා තිබුණොත් ටික ටික ඉගෙන පුළුවන් වෙනවා. නැත්නම් ඒ කලබලකාරී මොහොතක හරියට සංඝයා වහන්සේ අරමුණු කරන්න වෙලාවක් නැති වෙනවා. බුද්ධානුස්සති භාවනාව වගේ සංඝානුස්සති කියලා භාවනාවක් කියන. මේ භාවනාව කරපු කෙනෙකුට නම් ලේසියෙන් සංඝයා වහන්සේ අරමුණු කරන්න පුළුවන්. ඒ මොකද සංඝ ගුණ හොඳින් දන්නවා. මහා සංඝයා වහන්සේ එක නමකගේ ගුණ දන්නවා. ගණන් කරන්න බැරි තරම් කෝටි ප්‍රකෝටි අසංඛ්‍ය ගානක ගුණ හිතෙන්නේ නැද්ද? ඒක බොහෝම මහා ගුණ සංඛ්‍යාවක්. බුදුරජාණන් වහන්සේ මේ සාංගික දානයි පෞද්ගලික දානයි අතර වෙනස කියනවා මෙහෙම. ආනන්ද අනාගතේ පහළ වෙනවා. සාසාව කණ්ඩ කියලා දුක්සි දුස්සීල දිස්වා. ඒ භික්ෂුව දෙන්නේ පහ රෙද්ද නැත්නම් කහ පාටියක් දරාගෙන ඉන්නේ. අන්නේ භික්ෂු දුස්සීලයි. මොකද පවුලක් ඉන්නවා. ගෙයක් තියෙනවා. වාහනයක් තියෙනවා. ගොවිතැන් කරනවා. වෙළඳාම් කරනවා. ඒ කරන්න තියෙන සියලුම දේවල් කළා. අනාගතයේ කවුරු හරි අන්නේ කාකාව සංකල භික්ෂුව සාක්ෂි කරගෙන සංඝයා වහන්සේ අරමුණු කළ දානයක් දුන්නොත් අසංඛ්‍ය වූ අප්‍රමේය වූ ආනිසංසයක් මම දේශනා කරනවා. එතන කියනවා ආනන්ද මම කෙලසකින් හෝ අවර ආකාරයකින් හෝ සාංගික දානයකට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල වෙනවා කියලා කියන්නේ නැහැ, ප්‍රකාශ කරන්නේ නැහැ. අන්න ඒ වගේ මේ ලැබුණ අනගි අවස්ථාව මේ බුද්ධෝත්පාද කාලේ ඉපදිලා අපිට ලබා ගන්න තියෙන උතුම්ම සම්පත නැත්නම් උතුම්ම වාග්ය මේ සංඝයා වහන්සේ පින්කතක් වගේ වැඩගෙන යම් කිසි කෙනෙකුට පුළුවන් නම් සාංගික වරමුණු කරලා දන්නෙන්න අන්නේ සිද්දලන්ට පුළුවන් මහා කුසල් කරගන්න. කල්පනා කරගන්න සාංගික දානයක් දෙන විදිහ. ඊට අමතරව විශේෂ කාරණයක් සීලය පිළිපදම දන්නේ. මොකද යම් කිසි ප්‍රාර්ථනාවක් කරනවා නම් සිල්වතාගේ ප්‍රාර්ථනාව තමයි සිද්ධ වෙන්නේ. දුසිල්වතාගේ ප්‍රාර්ථනාව සිද්ධ වෙන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ උත්තේසනා කරනවා. සීලේ පිළිපද දන් දීලා යම් කිසි දෙයක් ප්‍රාර්ථනා කරොත් එය ලැබෙනවා. ඒක තමයි දක්ෂිණෙය කියන්නේ. දක්ෂිණෙය කියන්නේ අපි කොයිතරම් පොඩි දෙයක් දුන්නත් සංඥා වහන්සේගේ තියෙන ගුණ මහත්වේ නිසා ඒ පොඩි දෙයක් දීලා හෝ කොයිතරම් ලොකු දෙයක් ප්‍රාර්ථනා කළත් ලැබෙනවා. අන්න ඒක තමයි සංඝයා වහන්සේගේ දක්ෂිණෙය කියන ගුණය. මේ පිළිබඳව මොන හරි විශේෂ කාරණා අහන්න තියෙනවා. ඉස්සරහට ඇවිල්ලා හරි කමක් නැහැ අහන්නේ ඉතින් අහන්න තියෙනවා. ආර්යකාන්ත සීලය. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ අංග 8කින් යුක්ත සීලයක. අඛණ්ඩ, අච්චිද්‍ර, අසවල, අකම්මාස, ගුජිස්ස, අපරාමස්ස, විඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික කියන අංග 8 තියෙනවනම් ඒ සීලය ආර්යකාන්තයි කියලා කියනවා. මොකද්ද මේ අඛණ්ඩ කියලා කියන්නේ? ඛණ්ඩ කියලා කියන්නේ කෙලවරින් බිඳුන කියන එකයි. කෙලවරින් හැදුන කියන යම් කිසි රෙදි කැල්ලක් ගත්තාම කෙලවරින් හැදිලා තියෙනවා නම් ඒකට කියනවා ඛණ්ඩය. හැදිලා තියෙන්නේ. ඒ නිසා යම් කිසි සීලයක් රකින්නවනම් ඒ රැකලා ඒ සීලය ඉවර වෙන්නේ සීල්පදයක් හැදීමෙන් නම් ඒකට කියනවා ඛණ්ඩ සීලය. ඒ කියන්නේ දැන් අපි අටසිල් ගන්නවා. අටසිල් හවාරණය කරන්න කලින් සින්දුවක් කියවුනොත් නිකාලේහි මොන හරි ඛණ්ඩ යෙදුනොත් ඒකට කියනවා ඛණ්ඩ සීල. සීල් කැඩුනොත් එහෙම නැත්නම් කියනවා අඛණ්ඩ සීල. පටන් ගන්න වෙලේ ඉඳලා සම්පූර්ණයෙන්ම පවාරණයෙන් කම්ම පිළිසඳු වූ සීල්. අනිත් එක වැදගත් කාරණාවක් කියන්න තියෙනවා. මේ උපෝසත සීලය අෂ්ටාංග උපෝසත සීලය හෝ වේවා දසාංග උපෝසත සීලය හෝ වේවා පය 12ක්වත් රැක්කොත් අර්ධ උපෝසතයක් වෙනවා. අඳුම ගානේ පය 24කට වඩා හිටියොත් විතරයි පූර්ණ උපෝසතයක් වෙන්නේ. පූර්ණ උපෝසතයක තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණ ආනිසංස දේශනා කළේ. ඒ කියන්නේ අද උදේ 4 සමග නඳන් වුණා නම් හෙට උදේ 7 වෙනකම් රකින්න ඕනේ. 7ෙන් පස්සේ තමයි පවාරණය වෙන්නේ. එතකොට කියනවා පූර්ණ උපෝසතයක් කියලා. එහෙම නැත්නම් අද 7 සමාදන් වුණා නම් අද හවස 7ෙන් පස්සේ පවාරණය වුණොත් අර්ධ උපෝසතයක්. නැත්නම් හවස 5ට සිල් පවාරණය කළොත් අර්ධ උපෝසතයක්වත් නැහැ. බුදුහාමුදුරුව විශේෂයෙන් ආනිසංස දේශනා කරලත් නැහැ ඇත්තටම කියනවා. ඉතින් ඒකින්ද පරිස්සම් වෙන්න අඩුම ගානේ අර්ධ උපෝසතයක් ගන්න. හැබැයි බුදුහාමුදුරුව කියලා තියෙන්නේ පූර්ණ උපෝසතයක් රකින්න. මොකද ওই විකාල භෝජනා වේදමණි වගේ ශික්ෂාපදවල ආනිසංසය තියෙන්නේ පය 24ක් ඉන්න කෙනෙකුට විතරයි. අනිකය විකාල භෝජනා වේදමණී කියනකොටම දන්නවා හවසට මං කනවා ගෙදර ගිහින්. ඉතින් සීලමේ චේතනාවක දවසම සීල් නැහැ. අන්න ඒ සීලමේ චේතනාව තිබ්බේ නැත්නම් පය 12ක්වත් ඒ පුද්ගලයාට සීල් නැහැ. ඉතින් මේ පෙර බොහුණක් විතරයි. ඒ වුණාට හරියට සීල් ගන්න පුළුවන්. මේ අපිටම තමයි පුළුවන්. බුදුහාමුදුරුව පුතග්ජනයන්ටම තමයි රහත් වෙන්න මාර්ගය දේශනා කළේ. නැතුව රහතන් වහන්සේලා රහත් වෙන්න දේශනා කරන්නේ නෙමෙයි. මේ දුර්වලකම් තියෙන පොතඥයන්ටම තමයි ඔගොල්ලන්ට පුළුවන්. ඔබට පුළුවන් සසරින් එතර වෙන්න කියලා කිව්වේ. ඒ හින්දා තම තමන්ගේ දුර්වලකම් අඳුරගෙන තමන්ගේ සිල් පිළිගනවද නැද්ද කියලා අඳුරගෙන පිරිසිදු සිල් රකින්න. ආර්යක සීලය ගැන කියනවා නම් අඛණ්ඩ සීලය කියලා කියන්නේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා අවාරණ වෙනකම්ම පිරිසිදු සිල් රැකුවොත් අඛණ්ඩ සීල් කියලා කියනවා. අච්චිද්‍ර කියලා කියන්නේ මැදින් හිලක් තියෙන වස්තේ, මැදින් සිදුරක් තියෙන වස්තේ වගේ රකින්න සීලය. ඒ කියන්නේ සීල් සමාදන් වෙනවා, මගදී සීලයක් කැඩෙනවා. කැඩිලා ආයි නැවත ඒක සමාදන් වෙලා කාලය සම්පූර්ණ වෙනකන් රකින්නවා. මැදින් සිදුරක් තියෙන වස්ත්‍රයක් වගේ රකින්න සීලය කියලා චිද්‍ර සීල. සිදුරක් සහිත සීලය. එහෙම නැතුව රකින්නවට කියනවා අචිද්ද. එනේ මැදින් කොයි වෙලාවත් කැඩෙන්නේ නැහැ. අඛණ්ඩ අචිද්‍ර අසබල කියලා කියන්නේ මැදින් කබර තිබුණා වගේ සීල් ජාති කීපයක් තනින් තනින් කැඩිලා නැවත සමාදන් වෙලා රකින්න සීලය කියලා අස සබල සීල. එහෙම කැඩෙන්නේ නැතුව මැදින් කබර වගේ කැරල් නැතුව පිරිසිදුව රකින්න සීලය කියලා අසබල. අකම්මාස කියලා කියන්නේ යම්කිසි වස්ත්‍රයක් අරගෙන ඒ වස්ත්‍රයේ සිදුරු පෙළියක් තියනවනම් ඒ කියන්නේ යම්කිසි සීලයක් සමාදන් වෙලා මොහොතකින් එක සිල්පදයක් කැඩෙනවා. නැවත ඒ සිල්පදේ සමාදන් වෙනවා. ආයෙ ටික වෙලාවක් ගත වුණාම ආයෙ සිල්පදයක් කැඩෙනවා. නැවත සමාදන් වෙනවා. ආයෙ සමාදන් වෙලා ටික වෙලාවකින් ආයෙ කැඩෙනවා. මේ වගේ සිදුරු පෙළියක් සහිත වස්ත්‍රය වගේ නැතුව රැක්කොත් කියනවා අම්මාස. ඉතින් මෙන්න මේ අංග හතරෙන් යුක්ත වූ සීලය ඒ පුද්ගලයාගේ තෘෂ්ණාවට තියෙන දාසත්වයෙන් මුදනවා. අන්න ඒ නිසා කියන ගුජිස්ස. අනිත් එක මේ සිල් රකින්න හේතු ගොඩක් තියෙනවා. අනික් අයට වැඩිය උසස් වෙන රකින්න පුළුවන්. ඒකට කියන්නේ මානෙන් පිළිපිවිච්ච සීලය. අනික් අයට පේන රකින්න සීලය. අනික් අයට වැඩිය උසස් වෙන රකින්න සීලය. එහෙම නැත්නම් රජ වෙන්න, සිටු වෙන්න, දෙවි වෙන්න, බ්‍රහ්ම වෙන්න කියලා හිතලා රකින්න පුළුවන්. ඒකට කියන්නේ තෘෂ්ණාවෙන් පිළිපිවිච්ච සීලය. කෘෂ්ණාව ගෑවිච්ච පරාමර්ශණය වෙච්ච සීල. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටිය සහිත. මිත්‍යා දෘෂ්ටිය ගැන කියන්න ගොඩක් වෙලා නැහැ. මිත්‍යා දෘෂ්ටි ගොඩක් අද සමාජයේ පැතිරලා තියෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය සහිතව රකින්න සීලය අන්න මේ කෘෂ්ණා දෘෂ්ටි මාන කියන තුන ගෑවිලා තියෙන සීලෙ කියන පරාමර්ශ සීලය. එහෙම ගැවිලා නැතුව නිවන පිළිස සමාදන් වෙලා රකින්නවා නම් අපරාමත්ත සීල කියලා කියනවා. ඉතින් මෙන්න මේ අංග තියෙනවනම් නුවණ තියෙන පුරුෂයන් විසින් අන්න ඒ පුරුෂ මේ පුද්ගලයාට ප්‍රශංසා කරනවා. විඤ්ඤුප්පසත්ත විඥාන් විසින් ප්‍රශංසා කරන ලද ප්‍රශංසා කරන සීල. ඊට අමතරව මෙන්න මේ අංග හත සහිත සීලය සමාධි සංවස්තනිකයි. ඒ කියන්නේ දැන් මේ පින්වතුන් භාවනා කරනවා ඇතිනේ. ඉතින් මේ භාවනා කරන්න උත්සාහ කරාට සිත් සමාධිගත වෙන්නේ නැතුව ඇති. බොහෝ වෙයි. කීප දෙනෙකුට සමාධිගත වෙනවා ඇති. යම් කිසි කෙනෙකුට සමාධිගත වෙන්නේ නැත්නම් අන්න හිතන්න සීලේ දෝෂයක් කියලා. නැත්නම් බුදුරජාණන් වහන්සේගේ නියමයේ පරිදි සමාධි සංවස්තනිකයි. සමාධිය පිණිස මේ සීලය පවතිනවා. මෙන්න මේ කාරණා අට අඛණ්ඩ අචිද්‍ර අසබල අකම්මාස මුජිත්ත අපරාමත්ත විඤ්ඤුප්පසත්ත සමාධි සංවස්තනික කියන අංගයන් තියෙනවා නම් අන්නේ සීලයට කියන ආර්ය කාන්ත සීලය කියලා. ඒ කියන්නේ මෙහෙම සීලයක් රකින්න පුද්ගලයෙක් දැක්කම රහතන් වහන්සේ පැහැදෙනවා. රහතන් වහන්සේට සතුටක් ඇති වෙනවා. අන්න ඒක තමයි කියන්නේ ආර්ය කාන්තයි. ආර්යයන්ගේ කාන්තයි. මනාපයි කියන උත්සාහ කරන්න ඕනේ අන්න එහෙම සීලයක් රකින්න තමයි. ආර්ය කාන්ත සීලය යම් කෙනෙක් රකින්නවා නම් සෝවාන් වීම එච්චර දුර නෙමෙයි.